සේමසිංහ මැතිතුමා
ඉන්න ඉන්න තව ඉදිරිපත් කරන්න. ගරු කතානායකතුමනි, අද දිනට නියමිත කටයුතු වල අංක 43 රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුපත් දෙවනවර කීම ඉදිරිපත් කරනවා. අංක 44 45 46 47 48 49 50 51 52 53 54 මම ඉදිරිපත් කරනවා.
55
පාසුව
සේමසිංහ මැතිතුමා ආරම්භ කරන්න විවාදය.
ගරු කතානායකතුමනි, අපේ රටේ ආර්ථික අර්බුදය සිදුවෙලා නැවත අපේ රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් මට්ටමට පත්වෙලා ඒ අසීරුම කාල පරිච්ඡේදය අවසන් කරලා අපි ආර්ථිකයේ වර්ධනයක් වෙත ගමන් කරන මොහොතේ මීට පෙර වර්ෂ කිහිපයකට ප්‍රථම සිදුවේ යුතු ප්‍රතිසංස්කරණ රාශියක් දැන් සිදු කරමින් පවතිනවා. මම හිතනවා අද මේ ඉදිරිපත් කරන රාජ්‍ය
Order please. Deputy Speaker will take channel.
මේ ඉදිරිපත් කරන රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත් අපි සියලු දෙනාම දන්නවා වර්තමානයේ අපේ රටේ ණය කළමනාකරණය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තියෙනවා. ගරු කතානායකතුමනි, අපේ රටේ ණය තිරසරභාවයක් නොමැතිවීම ඊළඟට නැවත ණය තිරසරභාවයක් ඇතිකර ගැනීම වෙනුවෙන් රජය විශාල ක්‍රියාමාර්ග රාශියක් අරගෙන තියෙනවා. මේ සිදු කරපු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට මම නැවතත් කියනවා විරුද්ධ පක්ෂය අපිට සහයෝගය ලබා දුන්නේ නැහැ. නමුත් සිදු කළ යුතුව තියෙන වෙනස් විය යුතුව තියෙන තැන් වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කරා. මේ රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ මෙතෙක් පැවති ණය කළමනාකරණ ක්‍රමවේදය වෙනස් කරලා එක කේන්ද්‍රගත තැනකට මේ ණය කළමනාකරණය ණය වගකීම අරගෙන ඉන් ඉදිරියට නැවත මෙවැනි ණය තිරසරභාවයක් ඇති නොවන ආකාරයට රට කළමනාකරණය කිරීම. මේ වෙනකොට අපි සියලු දෙනාම දන්නවා අපි ජාත්‍යන්තරයත් එක්ක ප්‍රධාන එකඟතා කිහිපයකට එකඟතාවය පළ කරලා මේ වෙනකොට ඒවා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේකේ ප්‍රධාන වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ රාජ්‍ය ණය ප්‍රමාණය 2022 අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 128% පැවතුණා. ඒ ප්‍රමාණය 2021 අවුරුද්ද වෙද්දී 95% ප්‍රමාණයක් දක්වා අඩු කර ගැනීම. ඊළඟට රජයේ මුදල් සැපයුම මුල්ලේ සැපයුම දළ දේශීය නිෂ්පාදිතයෙන් 34.6% ප්‍රමාණයක පැවතුණා. ඒක 113% ප්‍රමාණයක් දක්වා අඩු කර ගැනීම. ඊළඟට විදේශ ණය සේවාකරණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.4% පැවතුණා 2022 අවුරුද්දේ. මෙය 104.5% දක්වා අඩු කර ගැනීම. මෙන්න මේ ප්‍රධාන කාරණා තුනක් මත තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් අපේ ණය හිමියනුත් මේ අවශ්‍ය සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දීලා තියෙන්නේ. ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමේදී අලුත් ක්‍රමවේදයන් වලට ශ්‍රී ලංකාව අනුගත වෙන්න ඕනේ කියන කාරණය මං හිතන්නේ තර්කයක් හැටියට මතු කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. කවුරු ආණ්ඩු පාලනයක් මේ රටේ කළත් අවසානයේ රටේ මිලියන 22ක ජනතාවට රජයක් විසින් ඉටු විය යුතු කාරණා, වෙනස් කළ යුතු කාරණා, වෙනස් විය යුතු කාරණා සිදු කිරීම තමයි රජයක වගකීම බවට පත් වෙන්නේ. එතකොට වර්තමානයේ අපේ රටේ පවතින්නේ කිසිදාක ඇති නොවෙච්ච තත්ත්වයක් තුළ බිහිවෙච්ච පාර්ලිමේන්තුවක් සහ ජනාධිපතිවරයෙක්. එකවෙලාවක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නායකත්වයේ දරන රජයක් තිබ්බා. ඒ වගේම එතුමාගේ ඉවත් වීම සමග රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නායකත්වයේ දෙන රජයක් අද රටේ පවතිනවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉවත් වීමත් එක්ක අපේ රටේ ක්‍රමවේදයක් ව්‍යවස්ථාව තුළ තියෙනවා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම. ඒ ජනාධිපතිතුමා පත් කර ගැනීමත් සමගම නිරන්තරයෙන්ම සංවිධායකතුමා මතු කරන කාරණේ තමයි මේ ප්‍රතිසංස්කරණ වලට යන්න රජයට ජනවරමක් නැහැ කියන එක. ඒ සඳහා ජනවරමක් රජයට තියෙනවා. ව්‍යවස්ථානුකූලව පත්වච්ච ජනාධිපතිවරයෙක් රජයක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ රජයේ වගකීම තමයි නැවත පෙර පැවති අර්බුදයට නොවන ආකාරයට රට කළමනාකරණය කිරීම. එයින්ද අපේ රටේ ණය තිරසර බාධාවක් ඇතිකර ගැනීම වෙනුවෙන් මේ වෙනකොට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුවෙනවා වගේම ඒ සඳහා අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය අපිට ලැබෙනවා. ඒ තුළ මේ රටේ ආර්ථිකය පිළිබඳ විශ්වාසයක් මේ වෙනකොටම ජනතාව තුළ, රට තුළ, ආයෝජකයන් තුළ, ජාත්‍යන්තරයේ ගොඩ නැගෙමින් පවතිනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඔබතුමාට කියන්න ඕනි, ඊයේ දිනේ වෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ මාධ්‍ය සාකච්ඡාව තුළ ප්‍රකාශ කරනවා. එකක් අපි ජූනි මාසේ 12 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ දෙවනි සමාලෝචනය සම්බන්ධයෙන් ඔවුන්ගේ විධායක මණ්ඩලයේ සාකච්ඡාවට ගැනෙනවා කියන එක මේ වෙනකොටම නිවේදනය කරලා තියෙනවා. ඒක ශ්‍රී ලංකාවට ඉතාම වැදගත්. අපි විශ්වාස කරනවා අපි මෙතෙක් කරපු ප්‍රතිසංස්කරණ සහ එකඟතා සම්පූර්ණ කිරීම තුළ, ඒ වගේම පෙන්වල දෙන කැපකිරීම තුළ අපිට එතනින් එහාට යන්න, ඒ කියන්නේ තුන්වැනි මාර්ගය නිදහස් කර ගැනීමේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියන විශ්වාසය රජයක් හැටියට අපිට තියෙනවා. ඊළඟට ඊයේ දිනේ වෙද්දී මේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන්නේ මොකද්ද? IMF confident in imminent debt deals as Sri Lanka's economic reform show strong results. IMF further says there is a strong expectation that agreements with external commercial creditors consistent with program parameters will be reached soon. මේකේ ප්‍රධාන වශයෙන් කියනවා අපි වාණිජමය නැහිමියන් සමග අපේ එකඟතාවයක් agreement in principle එකක් reach කිරීමට අවශ්‍ය නුදුරේදීම අපිට ඒ එකඟතාවය ඇති කර ගැනීමට හැකියාවක් තියෙනවා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශ්වාසය පළ කරනවා. මේ වෙනකොටම අපි ද්විපාර්ශ්වික නැහිමියන් එක්ක, නිල නැහිමියන් එක්ක, නිල නැහිමියන්ගේ කමිටුව සමග සාකච්ඡා කරලා ඒ අවශ්‍ය සහයෝගය අපිට දෙපාර්ශ්වයෙන්ම ලැබිලා. ඒ කියන්නේ එක පැත්තකින් OCC එක, නිල ඔෆිෂල් ක්‍රෙඩිට් කමිටි එක, අනෙක් පැත්තෙන් පැරිස් ක්ලබ් සෙක්‍රටේරියට් එක, මේ සියලු දෙනාගේම සහයෝගය ඇතුව අපි මේ වෙනකොටම ප්‍රතිපත්තිමය වශයෙන් නිල නැහිමියන් එක්ක එකඟතාවයක් ඇතිවිලා තියෙනවා. OCC එකට ඉන්න නිල නැහිමියන් සහ අනෙක් පැත්තෙන් චීනය සමග. ඊළඟට දැනට මේ සාකච්ඡා වෙන කාරණේ තමයි ක්‍රියල් ඇමතුමා, හර්ෂ මන්ත්‍රීතුමා නිතරම කතා කරන මේ ද්වීප මේ බැඳුම් කර හිමියන් සමග ඇති කරගෙන තියෙන සාකච්ඡා. අපි එකඟතාවයකට ඇවිල්ලා නැති වුණාට ධනාත්මකව ඒ සාකච්ඡා වටේට ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා බැඳුම් කර හිමියන් සමග ප්‍රතිയോഗතකරණයක් වෙනුවෙන්.
ඇත්තමා,
ඔබතුමා අහන්න හදන කාරණේ මම දන්නවා. මං කියන්න ඔබතුමා, yeah, what do you want to know? Domestic debt or total debt? Okay, then what else you want to know? Okay, now you want to know about the recent report which was published, right? No, I will tell you in details. So don't disturb me, I will tell you in details. Right now I have the details with me. No, I will explain you, honorable member. Please, let me finish this, then I will explain you. Don't worry, I have the details, but I know this. I was ready for it because I knew this question would have been raised by you. Because generally you like to raise certain questions with me and come into an argument. No. Because your prime focus is the camera. So don't worry, I will allow you to have your statement in the camera. Garu niyojya kathanayaka thumani, mam me welawa kiyagena aave Daharsha mantri thuma samajagatha karanna utsahayak daruwa. Obathuma mudal karaka swabhaveedi rajaya visin idiripat karana yojana e pilibandawa takseruwak karala sammatha kirimata awashya sahayogaya laba deela thiyena. සමහර විට වෙනස්කම් යෝජනා කරලා තියෙනවා. ඒ වෙනස්කම් හොඳ ඒවා රජයට කරන්න පුළුවන් වෙනස්කම් ටික අපි සිදු කරලා තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමා නිරන්තරයෙන් කියන කාරණයක් තමයි දැනට එකඟතාවයක් ඇවිල්ලා නැති බැඳුම්කර හිමියන් සමග සාකච්ඡා කිරීම තුළ මේ සාකච්ඡාවේදී haircut එක that we have agreed for a 7% haircut with the ISP holders. I think what are the point which I'm trying to raise is when the negotiations and the discussions are going on, it is not fair for some outsider to come and, of course you have all the right to say what you want to say, it is not fair to come and make a description on what the government's decision is going to be. So that is the point I'm trying to say. Now, all the restructuring process was approved in Parliament, and once the discussions were concluded, we have presented the report on the discussion. So similarly, once the discussions with the ISP holders are concluded, the ongoing discussions, we will certainly report to Parliament, because it is good for all the members to know what the outcome is. ඉංගරු කතානායකතුමනි මෙන්න මේ කාරණාව ඉතාම සංකීර්ණ කාරණාවක්. දැන් මෙතනදී මේ සරලව මේ ගැන කතා කරාට අපේ මුදල් කාර්ක සභාවේ සභාපතිතුමා උදේ කිව්වා එතුමාට තියෙන ප්‍රශ්නයක් පිළිබඳව. එතුමා කිව්වා මෙන්න මේ 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 දේවල් සම්බන්ධයෙන් මුදල් කාර්ක සභාවේ කතා කරලා තියෙනවා. ඒ හින්දා එතුමාට යම් කිසි ආකාරයක තර්ජනයක් එල්ල වෙනවා කියලා. මුදල් කාර්ක සභාව තියෙන්නේ ඒ දේ සාකච්ඡා කරන්න. අපි වග කියන ආණ්ඩුවක් හැටියට මුදල් කාර්ක සභාව බැහැර කරලා ස්ථාවර නියෝග අත්තිටෝලා මේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තීන්දුව ගන්න කටයුතු කරේ නැහැ. අපි හැම අවස්ථාවකදීම මුදල් කාර්ක සභාවට යොමු කිරීම කරලා ඒ වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වුණාට පස්සේ තමයි අපි අදාළ විවාදය සිදු කළේ. දැන් මට තියෙන ප්‍රශ්නයක නෙවෙයි ඔබතුමා කතානායකතුමාගෙන් ආරක්ෂාව ඉල්ලුවා. ඔබතුමාට ආරක්ෂාව ලබා දෙන්න කතානායකතුමා කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. හැබැයි මට තියෙන ප්‍රශ්නේ මන්ත්‍රීතුමා, ඔබතුමා පරිස්සම් වෙන්න ඕනේ ඔබතුමාගේම කඳවුරේ. ඔබතුමා කියපු ওই නිවුස් ආටිකල්ස් පිළිබඳව මමත් පොඩ්ඩක් බැලුවා ගිහිල්ලා මේ බොහෝ දේවල් මට දැනෙන ආකාරයට සමගි ජන බලවේගයට සම්බන්ධ පාර්ශවයන් විසින් ඇති කරලා තියෙන මේ සමාජ මාධ්‍ය තුළ ඇති වෙන තොරතුරු. එයින්ද සමහර විට එයා හිතනවා ඇති හර්ෂ මන්ත්‍රීතුමා ඉදිරියේදී ජනාධිපතිතුමාත් එක්ක එකතු වෙයි, ජනාධිපතිතුමාත් එක්ක එකතු වෙයි කියන සැකය තුළ එතුමාට මේ ආකාරයට ආණ්ඩුව ඇතුළු වෙනත් පාර්ශවයක් තර්ජනය කරනවා කියලා ඉඟි කරන්න උත්සාහ කරනවා ඇති. එයින්ද එතුමාට ඉවත් කිරීමටවත් බලපෑමක් කිරීමටවත් රජයට අවශ්‍ය නැහැම මන්ත්‍රීවරයෙකුටම අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. ඒක ඇත්ත. හැබැයි එතුමා ඉවත් කරන්නේ මොකටද? අවසානයේ හර්ෂ මන්ත්‍රීතුමාව පත් කරන්නේ ජනාධිපතිතුමා ආණ්ඩුව පක්ෂය මුදල් කාර්ක සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරා මේකට හර්ෂ සුදුසුයි සහයෝගය දක්වන්න කියලා. ඉතින් ජනාධිපතිතුමාම පත් කරපු සහයෝගය දීලා පත් කරපු මුදල් කාර්ක සභාවේ සභාපතිතුමාව මොකටද ආණ්ඩුව අයින් කරන්නේ? මොකටද ආණ්ඩුව අයින් කරන්නේ? අනික අපි රටක් හැටියට යන ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස්. ඉස්සර යම් යම් දේවල් විනිවිද භාවයෙන් කටයුතු නොවෙන්නේ නැති. හැබැයි වර්තමානයේ සියලුම දේවල් විනිවිද භාවයෙන් කටයුතු වෙනවා. ඒකට හේතුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ ආර්ථිකය පිළිබඳ බරපතල වගකීමක් ආණ්ඩුවට තියෙන හින්දා. අපි IMF එකට 17 වතාවක් ගිහිල්ලා තියෙනවා. 17 වතාවක් අපි IMF එකට ගියේ ඇයි? ඇයි අපි 17 වතාවක් ගියේ? අපි නිවැරදිව වතාවන් 16ක් තුල කරපු ප්‍රතිසංස්කරණ නිසියාකාරයට ක්‍රියාත්මක නොකරපු හින්දා. අපි ටික කාලයක් යනවා අපි ඔළුව උස්සනවා ආපහු ඒ ඔක්කොම පයින් ගහලා පැත්තකට දානවා. එහෙම නැත්නම් ආණ්ඩුව වෙනස් වෙනවා. ආණ්ඩුව ඇතුලේ යම් යම් පාර්ශවයන් වල ජාත්‍යන්තරත්වයක එකට යන්න ඕනි කියන මතයට අපිට එකතු වෙන්නම විවිධ දේශපාලන බලපෑම් වෙනවා. අපි ඉවත් කර ගැනීම සිදු කරනවා. ඒ හින්දා මේ ණය කළමනාකරන පනත්කැටුම් පත තුල වර්තමානයේ අපි මුහුණ දෙන ගැටලු රාශියකට අනාගතයේ මුහුණ නොදෙන මම් පෙතක් විවෘත වෙනවා. ඒ හින්දා මං හිතන්නේ නෑ ඔබතුමාලා කවුරුත් මේකට විරුද්ධ වෙන්න කටයුතු කරයි කියලා. ඊළඟට දෙවෙනි අද මූලික වශයෙන් ඉදිරිපත් කරන කාරණා වලින් තව දෙකක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ තමයි සමාජ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ඉදිරිපත් කරන යෝජනා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන එකක් රෙගියුලේෂන්ස් වලට අමෙන්ඩ්මන්ට්ස් සහ පේමන්ට් ස්කීම් එකේ කරන වෙනස්කම. දැන් මේක අපි ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2002 තමයි මේ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය ඔබතුමාලගේ ආණ්ඩුවක් යටතේම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔබතුමාලගේ ආණ්ඩුවක් යටතේ තමයි මේ පනත සම්මත කරන්නේ. මම බැලුවා කවුද පාර්ලිමේන්තුවට කිරියල් ඇමතුමා ඉදලා තියෙනවා, විපක්ෂ නායකතුමා ඒ වෙලාවේ නියෝජනය කරලා තියෙනවා, මම හිතන්නේ රංජිත් මද්දුම් බණ්ඩාර මන්ත්‍රීතුමා ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරලා තියෙනවා. එහෙනම් ඔබතුමාල එකගතාවයක් පළ කරලා තියෙන ක්‍රමයක් තමයි මේ වර්තමානයේදී අපි ක්‍රියාත්මක කරන්නේ. දැන් කරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතන අපිට ප්‍රශ්නයක් ආවා. එකක් තමයි මේ අස්වසුම කියන්නේ මේ රටේ විශේෂයෙන්ම දිලිඳු ජනතාව හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන. ඒක හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒක විනිවිදභාවයකින් කටයුත්තක් වෙනවා. කිසිම කෙනෙකුට බලපෑමක් ඇති නොවන ආකාරයට කටයුතු කරන්න පුළුවන්. හැබැයි යම් යම් අවස්ථාවන් වලදී මේ අවුරුදු ගානකට පස්සේ ක්‍රියාත්මක කරන අලුත් ක්‍රමවේදයක් හින්දා අපි දකිනවා මේක තවදුරටත් ශක්තිමත් විය යුතුයි. ඒකට හේතුව මේ අවුරුදු 28ක සුභසාධක දීමනා ලබා දීමේ ක්‍රමවේදය එක අවුරුද්දකින් වෙනස් කරන්න බෑ. අපි බලාපොරොත්තු වෙන්නේ කිරියල් ඇමතුමා දැන් සහතික කිරීමේ වටය මේ මාසේ ආරම්භ වුණාට පස්සේ පළවෙනි වටේ තිබිච්ච දුර්වලතාවක් නැති වෙලා මීට වඩා ශක්තිමත්, ඒ කියන්නේ 80% විතර දින සාර්ථකත්වය අපිට 90% දක්වා යන්න පුළුවන් වේවි. ඊළඟට තුන්වෙනි අවුරුද්ද ක්‍රියාත්මක වෙද්දී අපි බලාපොරොත්තු වෙන සාර්ථකත්වය අපිට ගේන්න පුළුවන් වේවි. මොකද අපි 2023 අවුරුද්ද වෙනුවෙන් රුපියල් බිලියන 184ක් ඒ සඳහා වියදම් කරා සුභසාධක දීමනා ලබා දෙන්න. මේ අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා සුභසාධක දීමනා වෙනුවෙන් අස්වසුම වෙනුවෙන් රුපියල් බිලියන 205ක් වියදම් කරන්න රජය. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාලටත් අපිටත් හැමෝටම අපේ ප්‍රදේශවල ජනතාව ඇවිල්ලා නගන මැසිවිල්ල තමයි ඒ අය එක කාණ්ඩයක් විශේෂයෙන්ම අවධානමට ලක් වූ කාණ්ඩය සහ සංක්‍රාන්තික කාණ්ඩය. එක කාණ්ඩයක් දෙසැම්බර් මාසේ 31 වෙනිදා උන්ට ගෙවීම අවසන් වුණා. අනික් කාණ්ඩයට මාර්තු මාසේ 31 වෙනිදා වෙද්දී ගෙවීම අවසන් වුණා. නමුත් මේ ආර්ථික අර්බුදය තාම සම්පූර්ණයෙන් निराකරණය වෙලා නැහැ. ඒ හින්දා තමයි ජනාධිපතිතුමා අයවැය ලේකණේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරද්දී යෝජනා දෙකක් කරා. එකක් මේ සංක්‍රාන්තික සහ අවදානමට ලක් වූ කාණ්ඩ දෙකම එක කාණ්ඩයක්සේ සලකලා 2500ක් ගන්න දෙවපු කාණ්ඩයත් රුපියල් 5000 සීමාව දක්වා වැඩි කරා. එතකොට මේ අයට මේ මාස 5-6ටම ගෙවීම් සිදු කළා නැහැ. එහෙනම් අද අපි පාර්ලිමේන්තුවේ බලාපොරොත්තු වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙන්න මේ කාණ්ඩ දෙක සඳහා ජනවාරි සිට ජූනි දක්වා අදාළ ගෙවීම කරන්න අවශ්‍ය අනුමැතිය ලබා දීලා ජූලි මාසේ ඉඳලා රුපියල් 5000 බැගින් මාසිකව ගෙවීමේ කටයුතු අපි ආරම්භ කරනවා. ඊළඟට අනික් කාණ්ඩ, ඒ කාණ්ඩවල ජූනි මාසයේ ගෙවීම නතර වෙලා තියෙනවා කිරියල් ඇමතුමා. මොකද ඒ අදාළ ගැසට් නිවේදනය අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කරාට ඒක ඇතිවෙච්ච යම්කිසි පැහැදිලිතාවය පිළිබඳ අපිට සිදු වුණා නැවත නීතිපතිවරයා වෙත ගිහිල්ලා පැහැදිලි කර ගැනීමක් අරගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒ අතුව අන්ත දිලිඳු සහ දුප්පත් කියන කාණ්ඩ සඳහා ගෙවීමත් මේ ජූනි මාසයට අදාළ ගෙවීම සිදු කරන්න අපි පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලනවා මේ ගැසට් නිවේදනය හරහා. ඊළඟට අපිට පුළුවන් ජූලි මාසයේ ඉඳලා සාමාන්‍ය පරිදි මේ ගෙවීම් කටයුතු සිදු කරන්න. මෙන්න මේක තමයි මේ ගැසට් නිවේදනය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ රෙගුලේෂන්ස් වෙනස් කරනවා. ඒකට හේතුව මේ පළවෙනි වටය ක්‍රියාත්මක වෙද්දී යම් යම් දුර්වලතා වාර්තා වුණා. ප්‍රාදේශීය ලේකම්වරුන් කිව්වා, මහජනතාව කිව්වා, මේ පාර්ලිමේන්තුවේ අපි කතා කරා, කමිටුවල කතා කරා. ඒ දුර්වලතා හඳුනාගෙන මේ මුදුකාංගයේත් ඇති වෙලා තිබ්බ දුර්වලතා නිවැරදි කරලා ඒ වගේම වඩා හොඳ ක්‍රමවේදයක් අනුගමනය කරන්න. දැන් මෙතනදී හර්ෂ මන්ත්‍රීතුමා යෝජනා කරලා තිබ්බ කමිටුවෙන් මුදල් කාරක සභාවෙන් මේ ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය පමණක්ම භාවිතා කරන්න කියලා. අපි රජයක් හැටියට 100%ක් එකගයි. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම අනුරාධපුරේ නියෝජනය කරා. අපි හොරෝපතානේ කොනට ගියොත්, අපි කැබිතිගොල්ලෑවේ කොනට ගියොත්, අපේ ප්‍රදේශවල තාම අපි බලාපොරොත්තු වෙන මට්ටමේ ඉන්ටර්නෙට් කනෙක්ටිවිටි එක විහිදිලා නැහැ. එහෙනම් අපි රජයේ නිලධාරියා කෙරෙහි විශ්වාසයක් තබලා තියෙනවා. අපි විශ්වාස කරනවා රජයේ නිලධාරියා මේ ඉන්ටර්නෙට් කනෙක්ටිවිටි එක අවශ්‍ය පරිදි නැති තැන්වල ජනතාවට ඔන්ලයින් තමන්ගේ ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන්න බැරි හින්දා ඔවුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටවලා තියෙන කාර්යාලයට ලබා දීම තුළ කිසිදු වෙනසක් ඇති නොකර මේ තත්ත්වය ඇති කරන්න. ඊළඟට මේ රෙගියුලේෂන් එකේ ක්‍රියාත්මක වුණාම මේසරේ අපි බලාපොරොත්තු වෙන මොකද සමහර අය බොරුතොරතුරු දීලා අරගෙන තියෙනවා. එතකොට රෙකෝඩින් එකක් එක්ක තමයි මේසරේ තමන්ගේ ආයුධම් පත්‍රය, ඒ කියන්නේ සහතික කරන නිලධාරියා විසින් ලබා ගද්දී අවසානයේ ඇතිවන එකඟතාවය කියලම තුමා රෙකෝඩ් වෙනවා. එතකොට කාට හරි කවුරු හරි ඒ සඳහා අභියාචනයක් එහෙම නැත්නම් විරෝධතාවයක් දැක්වුවොත් අපිට රෙකෝඩින් එකක් තියෙනවා ප්‍රතිලාභියා විසින් කියනවා මේ ටික තමයි මං සතු වත්කම් ටික, මෙතන තමයි මගේ ආදායම, මේක තමයි මගේ වියදම. එතකොට යම්කිසි නොමගේවීමක් සිදු වෙලා තියෙනවා නම් ඒ නොමගේවීම සිදු වෙලා තියෙන තැන අපිට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි මේ වෙනකොට අස්වසුම ප්‍රතිලාභ ගෙවීම් හරහා ලක්ෂ 18 ලක්ෂයක් අනුමත වෙලා තිබ්බත් ගෙවීම් සිදු කරලා තියෙන්නේ, ඒ කියන්නේ 18 ලක්ෂයක් අනුමත වුණාට ගෙවීම් සිදු කරලා තියෙන්නේ 16,12,247කට පමණ. ඒකට හේතුව තවත් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් තමන්ගේ බැංකු ගිණුම ආරම්භ කරලා තහවුරු කිරීම සිදු කළා නැහැ. ඒකට අපි අලුත් වැඩසටහනක් පාවිච්චි කරගෙන යනවා. ඒකම අපිට පුළුවන් වෙලා තියෙනවා පළවෙනි වතාවට අපේ රටේ සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියක් ක්‍රියාත්මක කරන්න. සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියක් අපේ රටේ ක්‍රියාත්මක කරන්න. ඒ හරහා අපි මේ රටේ දිලිඳුම කණ්ඩායම තුල ෆයිනෑන්ෂියල් ඉන්ක්ලූෂන් මූල්‍ය අන්තර්ගත භාවය මේ ලක්ෂ 18ම මූල්‍ය අන්තර්ගත භාවයක් අපි ඇති කරලා තියෙනවා. ඊට අමතරව රජය පොහොර සහන ආධාරය ලබා දීමේදී බැංකු හරහා ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. අනෙක් ගෙවීම් කරද්දී දැන් බැංකු හරහා කටයුතු කරන්න කටයුතු කරලා තියෙනවා මැද පුද්ගලයෙක් නැතුව. ඒ හින්දා අපි එක පැත්තකින් සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියක් ඇති කරලා තියෙනවා. අනෙක් පැත්තෙන් මූල්‍ය අන්තර්ගත භාවය ෆයිනෑන්ෂියල් ඉන්ක්ලූෂන් රේට් එක වැඩි කරන්න කටයුතු කරලා තියෙනවා. විනිවිද භාවයක් තියෙන කටයුත්තක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම දූෂණ සහ අක්‍රමිතා අවම කරන්න අවශ්‍ය අස්වසුම වැඩසටහන කටයුතු කරලා තියෙනවා. බලාපොරොත්තු වෙන්නේ මේ ලක්ෂ 20ක් පළවෙනි වටේ දෙන්න බලාපොරොත්තු වුණා. මේ තත්ත්වය ලක්ෂ 24ක් දක්වා වැඩි කරන්න අපේ රටේ තාම මේ ආර්ථික අර්බුදය සම්පූර්ණයෙන්ම නිමා වෙලා නැති හින්දා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අස්වසුම බැලූ බැල්මටම යම් චෝදනාවක් එන්න තියෙන තැනක් කාණ්ඩ දෙකක් තියෙනවා. සංක්‍රාන්තික කාණ්ඩය සහ මට මිනිත්තු 10ක් අමතරව දෙන්න මම ආණ්ඩු පක්ෂයේ කාර්යාලයට දැනුම් දීලා තියෙනවා. මේ අවදානමට ලක් වූ කාණ්ඩය, ඒ වගේම සංක්‍රාන්තික කාණ්ඩය. මොකද ඒ අය සැබවින්ම දුප්පත් අය නොවෙන්න පුළුවන්. නමුත් මේ පවතින ආර්ථික අර්බුදය තුළ ඔවුන් බලපෑමකට ලක්වෙච්ච කාණ්ඩය. අපි හිතනවා ඒ අය මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ 31 දක්වා ගෙවීම් හිමිකම් ලබන්න ආණ්ඩුව අවශ්‍ය කටයුතු කරනවා. ඒ සමගම ඒ ඇති වෙලා තියෙන යම්කිසි චෝදනාවක් තියෙනවා නම් ඒ චෝදනාව ඉවත් වෙන්න කටයුතු කරાવી. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ විශාල ප්‍රශ්නයක් තිබ්බා වැඩිහිටි ආධාරය ලබන, වකුගඩු රෝගී ආධාරය ලබන, ආබාධිත දීමනාව ලබන මෙන්න මේ කාණ්ඩ තුන සම්බන්ධයෙන් එක්තරා සීමාවක් තිබ්බා. ඒ සීමාවෙන් උඩට යන්න බෑ. එතකොට කවුරු හරි කෙනෙක් අන්තරාමනකම් ඉන්න ඕනි, තවත් කෙනෙක්ව මේ ලේඛනයට ගන්න. එතකොට මේ ලැබිච්ච දත්තත් අපි එකතු කරලා ජනාධිපතිතුමා අයවැය ලේඛනය තුල ඇත්තටම සිදුවිය යුතු ප්‍රතිසංස්කරණයකට අවසරය ලබා දුන්නා. අපි පාර්ලිමේන්තුව අනුමත කරා. මොකද මීට පෙර අපේ රටේ විවිධ හැකියාවන් සහිත තැනැත්තන් හිටියේ 410,000කට විතරයි දීමනා ලැබුණේ. හැබැයි මේ සමාන 140,000කට විතරයි දීමනා ලැබුණේ. නමුත් අපිට වාර්තා වෙච්ච තොරතුරු අනුව විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ඊළඟට සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල හරහා වාර්තා වෙච්ච තොරතුරු අනුව 410,000ක් අඩු ආදායම්ලාභීන් මේ සහයෝගය රජයෙන් ඉල්ලනවා. ඊළඟට වකුගඩු රෝගී දීමනාව ලැබුණේ මෙතෙක් 48,000කට විතරයි. හැබැයි වාර්තා වෙලා තියෙනවා 50,000ක්. ඒ වගේම වැඩිහිටි ආධාරය මෙතෙක් ලැබුණේ 5,05,000කට පමණයි. නමුත් ඒක පවුලක් හැටියට සලකලා තමයි දුන්නේ. හැබැයි අපි මේ දීමනාව ලබා දීමත් ඒ අය අඩු ආදායම් ලාභී වීම අවුරුදු 70කට වඩා වැඩි වීම කියන කාරණාව සලකලා දෙන්නෙක් ඉන්නවා නම් ඒ පුරවැසියන් දෙන්නටම ලබා දෙන්න කටයුතු කරනවා. 5,05,000ක් දීපු පුරවැසියන් සංඛ්‍යාව සමාජ සුභසාධන අමාත්‍යාංශය වාර්තා කළා තියෙනවා. ඒ සංඛ්‍යාව 8,20,000ක් කියලා. ඒ අනුව මීට පෙර 6,95,000කට මේ කියන වැඩිහිටි දීමනාව, වහුගඩු රෝගී දීමනාව, ආබාධ දීමනාව ලැබුණා. මේ ප්‍රමාණය පුද්ගලයන් හැටියට 12,80,500ක් දක්වා වැඩි කරන්න අයවැය ලේකඩෙන් අපි අවසරය ඉල්ලුවා. ඒකට අනුමැතිය ලැබුණා ජනාධිපතිතුමාට. ඒ අනුව මෙතෙක් අපි ගෙවන්නේ පරණ තිබ්බ ගෙවීම්, ඒ ගෙවීම් අලුත් ගෙවීම් බවට පරිවර්තනය කළා. ඒ කියන්නේ රුපියල් 2,000ක් වැඩිහිටි දීමනාව ලැබපු පුරවැසියන්ට 3,000ක් දක්වා වැඩි කරා. වහුගඩු රෝගී දීමනාව සහ ආබාධ දීමනාව රුපියල් 5,000ක් ලැබපු අයට 7,500 දක්වා වැඩි කරා. ඒ අනුව මේ 12,80,500ටම ඔවුන්ට හිමි දීමනා ජූලි මාසට අදාළව ගෙවීම් කටයුතු කරන්න තමයි මේ සිට ඉදිරියට ගෙවන්න අවශ්‍ය අනුමැතිය තමයි අපි පාර්ලිමේන්තුවෙන් ඉල්ලන්නේ. ඉතින් ඒ හින්දා මේ වැඩසටහන් තුනට මං හිතන්නේ නැහැ විපක්ෂයේ විරෝධතාවය දක්වයි කියලා. ඉන් ඉදිරියට යද්දී අපි බලාගෙන හිටියා අපි දිගටම මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල තුල විපක්ෂයේ දෝෂ දර්ශනයට ලක් වුණා. අපිට හර්ෂ මන්ත්‍රීතුමා දිගටම දෝෂ ආරෝපණයක් එල්ල වුණා. මැතිවරණයක් ඉලක්ක කරගෙන අපිව දැඩි විවේචනයකට ලක් කරනවා. නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා ගරු නියෝජක කතානායකතුමනි. මේ රටේ හැම පුරවැසියෙක්ම මම ඇතුළු අපි බලාගෙන හිටියා ඊයේ දිනේ සමගි ජන බලවේගයේ නායකතුමාගේ සාකච්ඡාවත් විවාදය සමගි ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණ අතර නායකයන්ගේ විවාදය. එතන මම දැක්කේ නැහැ සජිත් ප්‍රේමදාස මහත්තුමා ඒ විවාදයට එනවා මම දැක්කේ නැහැ. අනුර කුමාර දිසානායක මහත්තුමා ආවට වැඩපිළිවෙලක් ගැන කතා කරේ නැහැ. එතුමා පොල්ගෙඩි කඩන විදිය, පොල්ගෙඩි ඔළුවට වැටෙන්නේ නැතුව කඩන විදිය ගැන කතා කරාට වැඩපිළිවෙලක් ගැන කතා කරේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වැඩසටහනට විවේචනයක් එල්ල කරාට මේ වැඩසටහන වෙනස් කළ යුතු නම් ඒ සඳහා පිළිගත හැකි යෝජනාවලින් ලබා දෙන්න ජනාධිපතිතුමා ඕනෑවටත් වඩා අවස්ථාවක් ලබා දුන්නා. මේ පාර්ලිමේන්තුව ඒ සඳහා පාවිච්චි කරන්න හැකියාව තිබ්බා. ඒක පාවිච්චි නොකරපු හින්දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවනි සමාලෝචනයේ යද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡාවල හැත්ති කරා. සමගි ජන බලවේගයයි ජනතා විමුක්ති පෙරමුණයි ඒක මගහැරියා. ඊළඟට ඊයේ විවාද වීදී අපි බලාගෙන හිටියා. මොකද අපි රජයක් හැටියට මොනතරම් විවේචනයක් ආවත් කල යුතු නිවැරදි කිරීම් සිදු කරන්න කැප වෙලා කටයුතු කරලා තියෙනවා. අපේ වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ඒ යන ගමන් මග දේශපාලනික වශයෙන් වෙනස් කරන්න බෑ කියන එකත් අපි කියලා තියෙනවා. ඒක රජය පැත්තෙන් පැහැදිලි රජය වැඩපිළිවෙල මොකක්ද කියලා. හැබැයි ඊයේ දිනේ විපක්ෂ නායකතුමා නියෝජනය කරන සමගි ජන බලවේගයටයි ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්දන්නේ අලුත් NPP එකටයි දෙගොල්ලන්ටම බැරි වුණා තමන්ගේ වැඩපිළිවෙල රට හමුවේ කියලා. එතකොට මොකද්ද කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ? මට තේරෙන දේ අනුව මැතිවරණය ප්‍රකාශයටපත් කරාට පස්සේ ඒ වේදිකාවට ගිහිල්ලා පිළිගත නොහැකි ක්‍රියාත්මක කරන්න බැරි කෙටි කාලීනව ජනප්‍රිය වෙන්න පුළුවන් දවස් 35ක් 40ක් හෝ ඒ අදාළ ප්‍රකාශයටපත් කරන දිනයත් මැතිවරණය පවත්වන දිනයත් අරගෙන ඒ දවස් ටිකට අර අපි සාමාන්‍ය ව්‍යවහාර භාෂාවෙන් කියනවා වගේ ගැලරිය පිනවන කතා ටිකක් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ ආර්ථිකයත් එක්ක සෙල්ලම් කරන්න අපි කාටවත් බෑ. ආර්ථිකය ස්ථාවර වෙලා තියෙනවා, ගමන් මග නිවැරදි වෙලා තියෙනවා, ගමන් මග ස්ථාවර වෙලා තියෙනවා, ජාත්‍යන්තරයේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීලා තියෙනවා. හැබැයි අපි කාටවත් දේශපාලනය කරන්න ආර්ථිකය පාවිච්චි කරන්න බෑයි මං කනගාටු වෙන්නේ. රටම බලාගෙන හිටපු විවාදයක් ඔබතුමාලා දෙගොල්ලෝ අතර වාද විවාද ඇති තරම් ඇති වුණා. මම මට මතකයි මනෝ ගණේෂන් මන්ත්‍රීතුමා කිව්වා අපිට යාණ්ඩුවටයි සජබේ ආර්ථික කවුන්සිලයත් එක්ක විවාදයක් කරන්න කියලා. මම ඒ වෙලාවෙත් කිව්වා අපි සූදානම්. හැබැයි මොකටද අපි විවාදයකට යන්නේ? අපේ වැඩපිළිවෙල අපි ඉදිරිපත් කළා තියෙනවා. වැඩපිළිවෙල ඉදිරිපත් කළා නැත්තේ සජබේ සහ ජනතා විමුක්ති පෙරමුණ. එතකොට මට තියෙන ප්‍රශ්නේ තමයි මම ඒ වෙලාව කිව්වා වගේ බලය ගන්නවා කියලා විශ්වාසයෙන් කටයුතු කරන උදවිය මේ තරම් මේ රටේ ජනතාව රවට්ටන්න පුළුවන්ද? මොකද්ද තමන්ගේ ආර්ථික වැඩපිළිවෙල? මේකට විවාදේ ඒගොල්ලන්මයි යෝජනා කරගත්තේ, අපි නෙවෙයි යෝජනා කරේ. ඉස්සෙල්ලා පාර්ශව තුනක් කිව්වා අපිට ඉන්න කිව්වා රජයට සමගි ජන බලවේගයට කිව්වා ජනතා විමුක්ති පෙරමුණට කිව්වා අපි ඒකටත් එකතු වුණා ඊළඟට ඒජගොල්ලම තීන්දුව කරනවා නේ රජය ඕනේ නෑ දැන් සමගි ජන බලවේගයයි ජනතා විමුක්ති පෙරමුණයි කරනවා කියලා අපි බලාගෙන හිටියා වැඩපිළිවෙල අහන් හැබැයි කනගාටුව තමයි අපි කියපු දේ සනාථ වෙලා තියෙනවා වැඩපිළිවෙලක් නැති කණ්ඩායමක් දේශපාලන අරමුණු ඉටු කරගන්න ගොඩාක් මහන්සි වෙනවා චන්දර කලින් වැඩපිළිවෙලක් නැති කණ්ඩායමක් බොහෝ මහන්සි වෙනවා තමන්ගේ දේශපාලන අරමුණක් ඉටු කරගන්න ඒකේ අවසාන ප්‍රතිඵලය වුණේ මොකද්ද මේ කාණ්ඩ දෙකටම හැකියාවක් ලැබුණේ නැහැ අපේ රටේ ජනතාවට ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව නිශ්චිතව ගන්න පියවරයන් පිළිබඳව පැහැදිලි කරන්න අවසාන කියන්න උනේ මොකද්ද ජනාධිපතිතුමා කියපු වැල්පාලමේ ඒ විදිහටම ඉදිරි ගමන ගිහිල්ලා ආර්ථිකය ශක්තිමත් කරගන්නවා කියලා අපි දැක්කා ඊයේ හර්ෂ මන්ත්‍රීතුමාට මම ගරු කරනවා විපක්ෂ නායකතුමා ලිම්මැඩි මානසිකත්වයේ හිටියට හර්ෂ මන්ත්‍රීතුමා කිව්වා එයාලට ලිම්මැඩි මානසිකත්වයක නැහැ කියලා කිරියල් ඇමතුමා නිතරම මට කියනවා අපේ ආණ්ඩුව යටතේ තමයි රට බංකොලොත් උනේ කියලා මම ඔබතුමාට මොකද කියන්නේ ඒ කියන්නේ ඔබතුමා ඒක හිතනවා ඔබතුමාගේ වීරත්වයක් කියලා නෑ අපි වෙනස් වී යුතුනම් වෙනස් වී යුතුයි ඒ යන ගමන ඒක රහසක් නෙවෙයිනේ ඒක රහසක් නෙවෙයිනේ එතකොට ඔබතුමාට ඕනි කවදා හරි ඔබතුමාලගේ ආණ්ඩුවක් ආවොත් රට සුඛිත මුදිත කරන්න පුළුවන් කියලා එතකන් ජනතාව දුක් විඳිනකද ඒක කරන්න බෑ වෙනස් වී යුතුනම් වෙනස් වී යුතුයි වෙනස් වී යුතු තැන මොකද්ද කියන එකේ අවස්ථාවේ තීන්දුව කළ යුතුයි ඒ හින්දා අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දක්වලා ආණ්ඩුවක් හැදුවේ මං හිතන්නේ නැහැ මෙතන ඉන්න කිසිම කෙනෙක් දේශපාලන අරමුණක් එක්ක කියලා. ඒ වෙලාවෙ රටේ අවශ්‍යතාවය තිබ්බේ. ඔබතුමාටත් පාර බහලා යන්න බැරි වුණා. අපිට මතකයි විපක්ෂ නායකතුමා ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමාට මොකද උනේ? ගහලා එළෙව්වේ. ගහලා එළෙව්වේ. ගහලා එළවද්දි මොකද උනේ? පැනලා දුවන්න උනා. අවසාන වශයෙන් මම මේ දේශපාලන කාරණාත් කිව්වේ අද මේක කතා වෙනවා හරිෂ බන්තුතුමා ආණ්ඩුවට චෝදනා කරාට ඔබතුමා පරිස්සම් වෙන්න ඕනි සමගි ජන බලවේගය තුලින්මයි. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ආර්ථිකය පිළිබඳ උපදෙස් දුන්නේ රාජ්‍ය පාලනය පිළිබඳ උපදෙස් දුන්නේ නාලක් ගොඩහේව මන්ත්‍රීතුමා. එවකට ඇමතිතුමා ඒක රහසක් නෙමෙයි අපි ඔක්කොම පිළිගන්නවා ඒක. එතකොට එතුමාත් ගිහිල්ලා දැන් ඔබතුමාලගේ පිළේ. ඔබතුමාලගේ පිළට ගිහිල්ලා. එතකොට දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි හර්ෂට තර්ජනය කරන්නේ නාලක ගොඩ හේවද එහෙම නැත්නම් ඒ ආර්ථික කවුන්සිලයට සම්බන්ධ වෙන්න කැමති තව කෙනෙක්ද? එහෙනම් නාලක ගොඩ හේව කියන මන්ත්‍රීතුමා කියන දේවල් පිළිගත්තොත් ඔබතුමාලටත් දැන් වෙලා තියෙන්නේ ඒක තමයි. දැන් මම ඔබතුමා මගේ ප්‍රශ්නයක් ඇහුවා ණය පිළිබඳ. ඔබතුමා හිතුවා මම ඒක අමතක කරයි කියලා නේ. Now I'm going to tell you this. Let me tell this. Now I'm answering your question, honorable member. Honorable Chief Whip, I'm going to answer your question. අපේ රටේ domestic debt දේශීය ණය ප්‍රමාණය 2023 අවුරුද්ද අවසාන වෙද්දී රුපියල් බිලියන 17,051යි 2024 මාර්තු අවසාන වෙද්දී රුපියල් බිලියන 17,252යි එතකොට මෙන්න මේ තත්ත්වය තුල වැඩිවීමක් තියෙනවා ඒ කියන්නේ ඒක exchange එක ඩොලර් රේට් එකකට ගත්තොත් exchange rate එක දිහා බැලුවොත් 2023 අවුරුද්ද වෙද්දී සාමාන්‍ය වශයෙන් 223ක් විතර තමයි exchange rate එක මේ 323ක් විතර තමයි exchange rate එක තිබ්බේ හැබැයි මේ වෙනකොට 301කට තමයි convert කරලා තියෙන්නේ එතකොට යම් වැඩිවීමක් ඩොලර් ටර්ම් එකෙන් තියෙනවා ඒක අපි පිළිගන්නවා ඊළඟට ගරු මන්ත්‍රීතුමනි අපේ foreign debt portfolio එක ඩොලර් බිලියන 37යි. foreign debt portfolio එක දැනට තියෙන ඩොලර් බිලියන 37යි. මේක ඇතුලේ අඩංගු වෙනවා ඩොලර් බිලියන 5.5ක් විතර මේ කාල සීමාව තුළ. ඒ කියන්නේ 2022 අප්‍රේල් මාසයේ ඉඳලා මේ දක්වා අපි ඔබතුමා දන්නවා multilateral debt service කරාට bilateral debt service කළා නැහැ. එතකොට මේකත් ඇතුළත්ව ඩොලර් බිලියන 37ක් තියෙනවා මම හිතනවා ඔබතුමාගේ ප්‍රශ්නෙට මම උත්තරේ දුන්නා කියලා මට ඊට වඩා බාධා කරන්න එපා මම දන්නවා කිරියල් ඇමතුමා හිතුවේ මම මේ ප්‍රශ්නෙට උත්තරයක් නොදී පැනලායයි කියලා අවසාන මොහොත වෙනකන් අහගෙන හිටියේ නැගිටලා අහන්න කොහොම මං අහපු ප්‍රශ්නෙට උත්තරේ කියලා ඉතින් මම හිතනවා ඔබතුමාට අදාළ කාරණයට පිළිතුරු ලැබුණා කියලා ඉතින් අපි රටක් හැටියට අසීරු තීන්දු ගත්තා දේශපාලනික වශයෙන් මීට පෙර අපේ ආණ්ඩුව නොගත්ත තීන්දුවක් ගත්තා ඒවට සහයෝගය දීලා තියෙනවා ඒක කිසිම කෙනෙක්ට සමච්චලයට ලක් විය යුතු කාරණාවක් නෙවෙයි. දැන් ඔබතුමාලට තියෙන ප්‍රශ්නේ මේ 2022 ඇවිත් වෙච්ච තත්ත්වය 2024 මැයි මාසෙ වෙද්දී නොතිබීම. 2022 ඇති වෙච්ච තත්ත්වය 2024 මැයි මාසෙ වෙද්දී නොතිබීම තමයි විපක්ෂයේ දේශපාලන කඳවුරට තියෙන ප්‍රශ්නය. එහෙම නැතුව මේ ආර්ථික වර්ධනයක් ලබා ගැනීම, මේ එක්ස්චේන්ජ් රේට් එකේ ඇති වෙලා තියෙන ස්ථාවරත්වය, උද්දමනය 70% ඉඳලා 100% දක්වා අඩුවීම, ඊළඟට අපි අනුගමනය කරපු ප්‍රතිපත්තීන් තුළ විශේෂයෙන්ම බලශක්ති ප්‍රතිපත්තිය තුළ පිරිවැය සහ විකුණුම් මිල අතර තියෙන ගැළපීම, මේ සියල්ල අලුත් තමයි. නමුත් අනික් හැම රටක්ම අනුගමනය කරන මෙන්න මේ තත්ත්වයට මේ රට ගේන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සහ රජය මේ රටේ මහජනතාවත් එකතු වෙලා විශාල කැපකිරීම් ප්‍රමාණයක් කරා. අපි ජනතාව විසින් ලබා දීපු සහයෝගය නිරන්තරයෙන් අගය කිරීමකට ලක් කරන ඒක කිසිම අවස්ථාවක අපි නොසලකා හරින්න සූදානම් නැහැ. නමුත් ප්‍රශ්නේ තියන්නේ මේ රටේ මේ පරිවර්තනය සිදුවිය යුතු කාල පරිච්ඡේදය. 2000 මුල දශකයේ සිදු වුණා නම් මේ අරමුදයට අපි ගමන් කරන්නේ. නමුත් එදා අද අපෙන් ඇහුවට අර ප්‍රශ්නේ කිරියල්ලමත්තුමා විශේෂයෙන්ම මේ ජාත්‍යන්තරයත් එක්ක මැදිහත් වෙන්න එපා, ලෝක බැංකුවත් එක්ක මැදිහත් වෙන්න එපා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මැදිහත් වෙන්න එපා කියලා එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට බලපෑම් කරපු සියලු දෙනාද එක්කෝ සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙලා, එහෙම නැත්නම් විපක්ෂයේ ඔබතුමාලත් එක්ක අත්වල් බැඳගෙන ඔබතුමාලා චෝදනා කරන අපේ කණ්ඩායම යථාර්ථයේ තේරුම් අරගෙන නිවැරදි වෙලා වර්තමානයේට ගැලපෙන ආර්ථික ප්‍රතිපත්තියක් අනාගතයේ වෙනුවෙන් රටේ හදලා තියෙනවා. මම ඔබතුමාගෙන් අහන ප්‍රශ්නේ තමයි ඔබතුමාලා ඇයි අපේ ආණ්ඩුවක් යටතේ අපේ ආණ්ඩුව විනාශ කරලා සුණු විසුණු කරලා ජාත්‍යන්තරයට පයින් ගහපෝ, ඒ ජාත්‍යන්තරේ ප්ලග් එක ගලවපු කණ්ඩායමත් එක්ක අත්වල් බැඳගෙන අද අපිට චෝදනාවක් එල්ල කරන්නේ? එහෙනම් ඔබතුමාලටත් අත්වෙන ඉරණම ඔතනිනුත් පල්ලහැට යාම මිසක් ඔතනින් නැගිටින්න බෑ මන් කිරියල්ලමත්තුවා. ඔබතුමා මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලකට සහයෝගය දක්වන්න ගියපු ගම ඔබතුමාකට බලපෑම් වෙනවා, සහයෝගය දක්වන්න එපා කියලා අද හර්ෂ මන්ත්‍රීතුමාට වෙලා තියෙන්නේ. එතුමාගේ දැනුම ප්‍රයෝජනයට අරගෙන මේ කරන රජයට දක්වන, මම කියන්නේ රජයත් එක්ක එකතු වෙලා සහයෝගය දක්වන, හැබැයි එතුමා මුදල්කාරක ස්වභාවයේ සභාපතිවරයා හැටියට ගෙන යන ක්‍රියාමාර්ගයට අද ඔබතුමාට තර්ජනය එල්ල කරන්නේ. බොහෝ වෙලාවට එදා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව නොමග යවපු ගෝඨාභය ජනාධිපතිතුමාට ජනතාව විසින් ලබා දීපු ජනවරමට අයින් වෙලා පුටුවෙන් බැහැලා යන්න වෙච්ච අවස්ථාවේ ඒ සඳහා එතුමාව මෙහෙයවපු කණ්ඩායම් කියන එක විශේෂයෙන්ම කියන්න ඕන. එහෙනම් වෙනස් වෙන්න ඕන, අපි වෙනස් වෙන්න ඕන. ඒක අපිට කියන්න බෑ. මොකද? ඒක මන් දන්නේ. ඔබතුමාල ගණන් හද ඉන්න. ඔබතුමාල එහාට යන ගාන, ඔබතුමාල මෙහාට යන ගාන ඔබතුමා හද ඉන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගරු කතානායකතුමනි, අවශ්‍ය අනපනත් සම්පූර්ණ කරන රජයට අවශ්‍ය බහුතරය තියෙනවා. වැදගත් වෙන්නේ ඒක. ඒ හින්දා ඔබතුමා ඕන දෙනෙක් ගන්න, ඔබතුමාලගේ පැත්තනුත් මේ පැත්තට ඒවි. ඒ පිළිබඳවත් සාකච්ඡා වෙනවා. හැබැයි මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද අපිට මේ නිවැරදි හොඳ රටක් වෙනුවෙන් අනාගතය වෙනුවෙන් මේ රට ආර්ථික මේ වශයෙන් මෙහෙවද්දී ඒ අනපනත් සම්මත කරන්න අවශ්‍ය බහුතරය රජයට තියෙනවා. ඒ දේශපාලන ස්ථාවරත්වය රජය තුල තියෙනවා. ඒ හින්දා ඔබතුමාට මට කියන්න වෙන්නේ ඉතිහාසයේ මීට අවුරුදු දෙකකට කලින් හිටපු නායක ජනාධිපතිතුමාට වෙච්ච ඉරණම ඔබතුමාලට අත් වෙන්න වැඩි කාලයක් යන්නේ. එතුමාට උපදෙස් දීපු සියලු දෙනා අද ඔබතුමාලගේ කරට අත දාගෙන උපදෙස් දෙන තැනට ගිහිල්ලා තියෙනවා. මම ඊට වඩා කතා කරන්නේ නැහැ ගරු නියෝජක කතානායකතුමනි. මම විශ්වාස කරනවා විපක්ෂයේ මන්ත්‍රීතුමාලා තවත් අදහස් දක්වලා වෙනස් වීරු මේ මේ අනපනත් සහ මේ රෙගියුලේෂන්ස් වල, ඒ වගේම පේමන්ට් ස්කීම් එකේ යම් වෙනසක් කළ යුතු නම් අපිට යෝජනා කරන්න. අපි ඒ වෙනස්කම් කරන්න සූදානමින් ඉන්නවා. බොහොම ස්තුතියි.
පවන්සේදී කරුවන්තුම ගරු ආචාර්ය හර්ෂද සිල්ලමත්තම ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
ප්‍රමිතිය නියෝජ කතානායකතුමනේ ඉස්සෙල්ලම කියන්න ඕනේ අපි මේ රාජ්‍ය නාය කළමනාකරණ පනතට විරුද්ධ නැහැ. අපි ඒකට එකඟයි. අපි ඒක ලකුණු කරගන්න. මොකද මේක කාලයක් තිස්සේ විය යුතු දෙයක්. ඒක දැන් හැරිවීම සම්බන්ධයෙන් අපි සන්තෝෂ වෙනවා. ඒකේ කාරණා කිහිපයක් තියෙනවා. ඒ පිළිබඳව මම අවධානය යොමු කරන්න. අනිත් එක අස්වසුම ලබා දීම පිළිබඳව අපේ විරෝධතාවයක් කිසිසේත්ම නැහැ. ඒක ලබා දීම පිළිබඳව විපක්ෂයක් හැටියට වා කියන අපි එකඟයි. එතෙන්දී ජනතාවට බලාපොරොත්තු වෙච්ච ඒ ආර්ථික නැවත සිට ගැනීමට මාස 9කින් පුළුවන් කියලා ඔබලා විශ්වාස කරා. 2023 අවසන් වෙනකොට අර රුපියල් 2500 ඒ සංක්‍රාන්තික කට්ටියගේ නැතිවීමත් 2024 මාර්තු 31 වෙනිදා වෙනකොට ඒ අවදානමේ හිටපු කට්ටියගේ අවදානම නැති වෙනවා කියලා බලාපොරොත්තු වුණා. ඒක එහෙම වුණේ නැහැ. ඒ නිසා තව මාස 9ක් දීර්ඝ කරන්න කාලය ඉල්ලලා තිබ්බා.
අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ මේ කාරණා ටිකේ වැදගත්කම සලකලා සහයෝගය ලබා දීමට කටයුතු කිරීම ගැන. ඔබතුමා කිරියල් ලැබතුමා අපට දැනුවත් කරන්න. මොකද හිටගමම ඔබතුමාලගේ එකගතා එතුමා හවස් වෙද්දි කඩනවා. ඒ පිළිබඳවත් ඔබතුමා අවධානය යොමු කරන්න. මොකද ඒකේ අගෞරවය ඔබතුමාට ඒවි ඊට පස්සේ ඒකයි.
නෑ එහෙම කිසි ගැටලුවක් නෑ. අපි මෙතන අත්වසෙම අපි ඒ පැත්ත මේ පැත්ත සියලු දෙනා ඉන්නේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්. එතකොට ඕගොල්ලෝ පිළි අරගෙන තියෙනවා බලාපොරොත්තු වෙච්ච විදියට නැවත ආර්ථිකය ගොඩවිලා නැහැ. මාස 9කට තමයි අස්වැසුම දෙනවා කියලා කිව්වේ. තව මාස 12කට වැඩි කරන්න කියලා ඉල්ලුවා. ඉතින් ඒකට අපි එකඟ වෙනවා. ඉතින් ඒක යථාර්ථය පිළිගන්න වෙනවා. ඉතින් ඔබතුමන්ලා ඉලක්කම් වලින් මොනවා කිව්වත් ඔය මාස 12කට නැවත අස්වැසුම දීර්ඝ කරන්න කියන කරන ඉල්ලීමෙන්ම පේන්නේ අත වශයෙන්ම මහ පොළවේ යථාර්ථය. ඒ යථාර්ථය තමයි මිනිසුන්ගේ ජීවත් වෙන්න අමාරුයි. ඒක තමයි මේ කතාව. ඉතින් ඒ නිසා ඕක ගැන තවදුරටත් සාකච්ඡා කරන්න අවස්ථාවක් නැහැ.
මේක පාර්ලිමේන්තුව ඉන්න මන්ත්‍රීවරු විවිධ අදහස් ප්‍රකාශ කරනවා. නමුත් අවසාන වශයෙන් අපි එකමතයි කරේ. මොකද අපේ පැත්තේ ප්‍රජාතන්ත්‍රවාදය
තියෙනවා.
හරිසගේ මත වලට සමහර වෙලාවට අපි පක්ෂ වෙනවා විරුද්ධ වෙනවා. ඒක තමයි තිබිය යුත්තේ. නමුත් අවසාන වශයෙන් අපි එකමතයි කරේ.
හොඳයි.
මේගොල්ලන්ට උඩේ මොකද්ද අර කලින් කෙනා ඉන්නකොට මේගොල්ලන් දුන්න අපේ ටෙලිෆෝන් කෝල් එකකට උත්තර දුන්නේ.
මම මේ කෙරියල් ඇමතුමා කිව්වේ එතුමා ඇත්තට මම සතුටු වෙනවා. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් මේ තත්වය තේරුම් අරගෙන වෙනස් විය යුතු තැන වෙනස් විය යුතුයි කියලා පිළිගත් එක සහ විවිධ මතවාද තියෙනවා. හැබැයි මතවාද සියල්ල රටක් වෙනුවෙන් එක දැනට එන්න ඕනි කියලා. ඉතින් මම විශ්වාස කරනවා ක්‍රියාවෙන් මෙතෙක් ඔප්පු නොකළත් අද සිට කිරියල් ඇමතුමා ඇතුළු කණ්ඩායම මේක ඔප්පු කරන්න කටයුතු කරයි කියලා. මං කියන්නේ හර්ෂව පීඩනයකට ලක් කරන්න එපා. හර්ෂගේ ප්‍රෙෂර් වැඩි කරේ සමගි ජන බලවේග නිසා අපි නෙවෙයි. ඒකයි මම මේ කියන්න උත්සාහ කරේ.
හොඳයි කිරියල් ඇමතුමා,
ඔබට මතකද IMF කණ්ඩායම පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ ගරු කතානායකතුමනි පළවෙනි අවස්ථාවේ මම මෙතුමා ඉදිරියේ ඒ ආපු කාන්තාවට කිව්ව අපේ රටට ණය ගෙවන්න අවුරුදු 10ක් දෙන්න කියලා. මං කිව්වේ නැද්ද?
පාර්ලිමේන්තුවේ ඒ සැසිය සංවිධානය කරේ එතුමා කිව්වා ශ්‍රී ලංකාවට සහයෝගය දෙන්න කියලා. හැබැයි ඒ සියල්ල අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාම එක්ක ඔබතුමාට කිව්වා විරෝධතාවයේ සලකුණු කරගන්න කිව්වා. එහෙම නැත්නම් ඩිවිෂන් එකක් ඉල්ලුවා. ඒකයි මම කිව්වේ. දැන් අදත් මේ හර්ෂමන්තුතුමා කියපු දේට ඩිවිෂන් එකක් ඉල්ලයිද කියලා. ඉතින් ඔබතුමා කිව්වා ඒක ඇත්ත. හැබැයි ඔබතුමා ක්‍රියාවෙන් ඒ කියපු දේ ඔප්පු කරේ නැහැ.
හොඳයි. හරි. අවසන් කරන්න විවාදයකට යනවා කාලය ගැන. ගරු කිරියල් මහත්තයා අවසන්
කරනවා. මම පෙන්වන්න නැදුවේ අපි ජාත්‍යන්තරයේ ඉදිරියේ අපේ රට පාවා දුන්නේ නැහැ. අපි ජාත්‍යන්තරයේ ඇතුළේ ඒ ආපු කාන්තාවට IMF ආපු කාන්තාවට අවුරුදු 10ක් කල් දෙන්න කියලා. නමුත් පාර්ලිමේන්තුවට ආවම අපි වාද විවාද කරගන්නවා. පාර්ලිමේන්තුවට වෙන තත්ත්වයක් පාර්ලිමේන්තුව ඇතුළත තියෙන. නමුත් ජාත්‍යන්තර ඉදිරියේ අපි එකට පෙනී හිටියා.
හොඳයි. බොහොම ස්තුතියි. ගරු හර්ෂ සිල්ලමැතිතුමා,
මම හිතන්නේ ගරු විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා කියන්නේ අපි වග කියන විපක්ෂය. ඒකම නැවතත් අවධාරණය කරන්න ඕන. අපි නොයෙකුත් දේවල් වලට මෙතන විවාද කරනවා. නමුත් අවසාන වශයෙන් අපේ රට වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. හරි. ඉතින් ඒක තමයි අපි හැම දෙයකටම විරුද්ධ වෙන්න කියලා අපේ එහෙම දෙයක් නැහැ. හොඳ දෙයක් කරනවා නම් අපි ඒකට ඒකේ අපිට ගැටලුවක් නැහැ. නමුත් මෙතන මූලිකම වශයෙන් මම නැවතත් කියන්නේ අපි පෙන්ලා දෙන්න ඕනේ රජය අද මේ අස්වැසුම දීර්ඝ කිරීමෙන් පිළිගන්න මූලිකම දේ තමයි දත්ත සංඛ්‍යාලේඛන වලට වඩා මහ පොළවේ තියෙන යථාර්ථය සම්පූර්ණයෙන්ම වෙනස් කියන එක. හරි. ඉතින් ඒ නිසා ඒකට ඒක ගැන නැවත තර්ක කරන්න ඕනේ නැහැ. අනිත් එක තමයි මේ කැපිටි කොල්ලාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුද්ගලයන්ට ඉන්ටර්නෙට් නැති එක ඒවට ඒක පිළිගන්න එතන කිසි ගැටලුවක් නැහැ. අපි මේක ඉලෙක්ට්‍රොනිකලි කරන්න කිව්වේ ස්ටෝරේජ් එක. නැතුව ඩේටා කලෙක්ෂන් එක නෙමෙයි. ස්ටෝරේජ් එක ඉලෙක්ට්‍රොනිකලි තමයි අපි හැමතැනම කරන්නේ. අද 21 වෙනි සතවර්ෂයේ ෆයිල් තියාගන්නේ හරි නෑ. ස්ටෝරේජ් එක ඉලෙක්ට්‍රොනිකලි කරන්න කියන එක තමයි අපේ කාර්ය සභාව දීපු නිර්දේශය. ඔබතුමන්ලා ඒක පිළිගන්නේ නැත්නම් මන් දන්නේ ඔබතුමන්ලා ඇත්ත වශයෙන්ම ඉස්සරහට තාක්ෂණත් එක්ක යනවද පස්සට යනවද කියන එක.
It's anyway stored electronically. It's stored electronically. Now this is the point is, now the change was introduced after 28 years. So we have to allow the officials, on Aswasuma, the knowledge is quite less among the recipients, among the officials, among the members also, and among other people. So let the first year, yes, electronically stored. We had whatever was handed over physically was also stored. So we will have a smooth transition onto a complete electronic storage, but at the moment the electronic storage is taking place.
ඊළඟට මෙතුමා කිව්වා මේ කවදාකවත් මුදල් කාර්ක සභා මේපත් කරනකොට ඒවයි යෝජනා බාර ගන්නවා කවදාකවත් ස්ටෑන්ඩින් ඕඩර් සස්පෙන්ඩ් කරලා වැඩක් කරලා නැහැ කියලා. අතවසේම ගරු ඇමතුමාට අමතක වෙලා 2020 ඉඳලා රට බංකොලොත් වෙච්ච දවස වෙනකම්ම ස්ටෑන්ඩින් ඕඩර් සස්පෙන්ඩ් කරලා මුදල් කාර්ක සභාව පත් කරේ නැහැ. ඒක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා ඕක ගැන ආයෙ තර්ක කරන්න ඕනේ නැහැ. මෙතන මුදල් කාර්ක සභාව සස්පෙන්ඩ් කරලා විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක්ට මුදල් කාර්ක සභාවේ සභාපතිකම දෙන්න ඕනේ නැහැ කියන එකට වග කියන්න ඕනේ කතානායකවරයා. එතුමා තමයි ඒක කරේ. හරි, ඒකට ඉඩ දුන්නේ එතුමා. ඉතින් ඒක තමයි ඇත්ත. ආයේ මෙතන මෙහෙම කරේ නැහැ නම් මනම් කියලා කියන්න එපා. අනිත් එක ඔබතුමාට කියන්න ඕනේ සමගි දන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව විවාදයකට අපි විපක්ෂයේ මේ කණ්ඩායම් වලට කතා කරා. ඔවුන් පැමිණියේ නැහැ. අපිට හංගන්න දෙයක් නැහැ. අපේ ප්‍රතිපත්තිය මොකද්ද කියන එක අපේ බ්ලූ ප්‍රින්ට් එකේ අපි 2020 21 මුල ඉදිරිපත් කරා. ඒක යාවත්කාලීන කළා 2022 පෙබරවාරි මාසේ මේ පාර්ලිමේන්තුවේ මේ සදහන් කරා. ඒක ගැන තමයි අද රටේ හැමෝම කතා කරන්නේ. ඇමතිවරු ඒවායේ කලර් ප්‍රින්ට් අරගෙන ඇවිල්ලා කතා කරනවා. විපක්ෂයේ මන්ත්‍රීවරු ඒවා ගැන පැය ගණන් කතා කරනවා මේ මේ රූපවාහිනී නාලිකාවල. වෙන කිසිම කෙනෙක්ට එහෙම එකක් නැහැ. හරි, අපේ ප්‍රතිපත්තිය මොකද්ද කියලා අපි කියලා තියෙනවා. එතනින් එහාට අපි අයින් වෙන්නේ නැහැ. බ්ලූ ප්‍රින්ට් එක අපි ආවත්කාලීන කළා. බ්ලූ ප්‍රින්ට් 3.0 එක හෙටනිට වෙනකොට අපි නැවතත් මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා. බ්ලූප්‍රින්ට් 2 එක ගේනකොට තිබුණේ තත්ත්වෙ නෙමෙයි අද තියෙන්නේ. එදා තිබුණේ රට ස්ථාවර කිරීම පිළිබඳව අවශ්‍යතාවයක්. රට ස්ථාවර කිරීම සඳහා කළ යුත්තේ කුමක්ද කියන එක අපි ඉදිරිපත් කරා. අපි ඒකේ කෙලින්ම කිව්වා IMF එකට යන්න. ඕගොල්ලෝ IMF එකට යන්න එපා කියනකොට අපි තමයි IMF එකට යන්න ඕනේ කියලා කිව්වේ. 2020 මේ පාර්ලිමේන්තුවේ අපි මං හිතන්නේ 13 පාරක් කියලා තියෙනවා IMF එකට ගිහිල්ලා රට බංකොලොත් වෙන්න කලින් බේරගන්න කියලා. ශිහාන් මන්ත්‍රීතුමායි මමයි රූපවාහිනී නාලිකාවල විවාද කරා. එතුමා කිව්ව යන්න ඕනේ නැහැ. අපිට හෝම් ග්‍රෝන් සොලියුෂන් තියෙනවා. හරි, ඒ උනාට අපි කිව්ව යන්න කියලා. ඒක දැන් මවුන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. හරි, ඉතින් ඒ නිසා ඒක කමන්නේ පස්සේ අනේ මට don't disturb, I never disturbed you. හරි, එතකොට ඒ සමහරු මෙතන වෙනස් වෙලා. දැන් සමහරු අනිත් විපක්ෂයේ කට්ටිය කියනවලු වැල් පාර්ලිමෙන් ඉතුරු ටිකක් යන්න ඕනේ කියලා IMF එකත් එක. ওই ටික තමයි අපි මුලින්දන් කිව්වේ. අපි මුලින්දන් කියපු දේ ඇහුවනම් මම නැවත නැවතත් කියනවා අපි මේක දැක්කා. අපි මේක දැකලා අපි කිව්වා මේක බේර ගන්න බංකොලොත් වෙන්න කලින් ණය පැහැර හරින්නෙක් හැටියට රට නම් කරලා ලැජ්ජාවට පත් වෙන්න කලින් මේක කරන්න කියලා. නෑ නෑ, අපි දන්නවා කිව්වා. හෝම් ග්‍රෝන් සොලියුෂන් කිව්වා. අන්න අතන නිවාඩ් කබ්‍රාල් මේ ඇමතිවරයා වාඩි වෙලා හිටියේ. අපිට හිනහ වුණා, සමච්චල් කරා. හරි, ඉතින් ඒ නිසා අන්තිමට මොකද වුනේ? ඒ නිසා අපි කියන දේවල් වලට සමච්චල් කරලා එහෙම නැත්නම් හිනහා වෙලා එහෙම නැත්නම් තර්ජනය කරලා ඕගොල්ලන්ට ඕනනම් එහෙම කරන්න. හැබැයි එහෙම කරන්නේ රට වෙනුවෙන් ඕගොල්ලන්ට ඇත්ත වශයෙන්ම හදවතේ කැක්කමක් තියෙනවා නම් අපේ විපක්ෂයේ කියන දේවල් අහන්න. ඒව ඇහුවොත් ඉඳලා හිටලා හරි මේ ප්‍රශ්නේ මීට කලින් බේරගන්න මේ තවදුරටත් අනා ගන්න නැතුව බේරගන්න පුළුවන් වෙයි. ඊළඟට මේ යෝ මේ අද ගේන පනතේ අපි කාර්ක සභාවේ සාකච්ඡා කරපු අවස්ථාවෙත් මේට කල්නොත් බොහෝ දෙනා උත්සාහ කරනවා කියන්න මේ ණය කළමනාකරණ පනතේ යටතේ මධ්‍ය කාලීන ණය කළමනාකරණ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා. මීඩියම් ටර්ම් ඩෙට් මැනේජ්මන්ට් ස්ට්‍රැටජි. අත වශයෙන්ම මේක ඉස්සලම නීතියක් වුණේ 2019 අප්‍රේල් මාසේ. හරි 2019 අප්‍රේල් මාසේ තමයි මංගල සමරුවේ ඇමතුමා මේක ඉදිරිපත් කරේ. ඉදිරිපත් කළා පෙන්වලා දුන්නා කරුණාකරලා ණය පැහැර හරින තත්වයකට එන්න නොවෙන්න නම් මෙන්න මේ ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියලා. කුළුණු තුනක් තිබ්බා. හරි ඒකේ පළවෙනි කුළුණ මම මොකද්ද කියලා කියන්නම්. ඉතින් ඒ නිසා මේක ඔබලා විසින්ම කඩාකප්පල් කරපු දෙයක් මම පෙන්වන්නම් ඇයි කියලා. 19 පළවෙනි කුළුණ තමයි අපි කියන හොට් මනි. එහෙමත් නැත්නම් පිටරට කට්ටිය ඩොලර් වලින් ලංකාවට සල්ලි ගෙනල්ලා ඒව රුපියල් වලට කන්වර්ට් කරලා ඒව භාණ්ඩාගාර බිල්පත් දඳුම් කරවල ආයෝජනය කරනවා. ඒතර ඕනම වෙලාවක අපේ රටේ පොලි අනුපාතය පල්ලෙහාට යනවා නම් සාපේක්ෂව වෙන රටවල් වලට එහෙමනම් මේ සල්ලි නැවතත් ඩොලර් වලට පරිවර්තනය කරලා ඒ ඇමරිකාවට හරි ඉංගලන්තයට හරි ජපානට හරි ඕස්ට්‍රේලියාවට හරි ගෙනියන්න පුළුවන්. ඒක හැමදාම හැම තප්පරේම ලෝකයේ මූල්‍ය වෙළඳ පොලේ වැඩ කරනවා. කෝටි ගණන් ප්‍රකෝටි ගණන් දවසට එහෙට මෙහෙට යනවා. ඒවට තමයි අපි හොට් මනි කියලා කියන්නේ. එතකොට ඒවා ලංකාවේ තිබිච්ච විදේශ සංචිතවල ලොකු ප්‍රමාණයක් තිබ්බා. ඩොලර් බිලියන 2014 අවසන් වෙනකොට ඩොලර් බිලියන 8.2ක් තිබුණා 2015 ආණ්ඩුව ගන්නකොට. ඒ ඩොලර් බිලියන 8.2ෙන් ඩොලර් බිලියන 2.2ක්ම තිබුණේ මේ හොට් මනි. හරි ඊළඟට තිබ්බා ස්වොප් කියලා දෙයක්. මං හිතන්නේ නිවාඩ් කබ්‍රාල් තමයි මේක මහලුකුවට කතා කරේ. ස්වොප් බංගලාදේශුනොත් ස්වොප් එකක් ගත්තා. ස්වොප් කියන්නේ කෙටි කාලීනව ගන්න ණය. හරි එතකොට ඔය සංචිත කියලා පෙන්නපු ඩොලර් බිලියන 8.2ෙන් ඩොලර් බිලියන 3.5ක් තිබ්බේ ෂෝට් ටර්ම් ස්වොප්. මාස 6ෙන් මාස 3ෙන් නැවත ගෙවන්න ඕනේ වුණා. එතකොට පළවෙනි පිලරක හැටියට මේ මීඩියම් ටර්ම් ඩෙට් මැනේජ්මන්ට් ස්ට්‍රැටජි එකේ තිබුණේ මේ ෂෝට් ටර්ම් මනි, එහෙමත් නැත්නම් හොට් මනි සහ ස්වොප්ස් පුළුවන් තරම් අඩු කරන්න. ඒවා අඩු කරලා පුළුවන් තරම් දීර්ඝකාලීනව මේ ණය ගෙවන කාල සීමාව, එහෙමත් නැත්නම් කල්පිරණ කාලය වැඩි කරගන්න. ඒක තමයි පළවෙනි කුළුණ. ඔය මධ්‍යකාලීන ණය කළමනාකරණ පනතේ. ඊට පස්සේ දෙවෙනි කුළුණ හැටියට තිබුණේ, අද මං මංගල හිටියනම් මංගල කියයි මේක ලස්සන අවසනාවන්ත ඒ වැදගත් මිනිස්සයා මෙයා ගියා. හරි කෙටි කාලීන ණය ගන්නක ඩොලර් වලින් නවත්තන්න. කෙටි කාලීන ණය ගන්න එපා කියලා දෙවනි කුළුණ තිබුණේ. හරි ස්වොප් වෙනුවට ස්වොප් ගන්න එපා. ඒවා අපි කළමනාකරණය කරගන්න දීර්ඝ කාලීන. ඊළඟට 2018 මංගල කරපු තව වැදගත් දෙයක් තමයි මේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය. 1960 ගණන් වලට පස්සේ පළවෙනි පාර ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක්. ඒ කියන්නේ අපිට ලැබෙන ආදායමයි අපි එදිනදා කරන වියදමයි අතර තියෙන වෙනස පොලිය අයින් කරාම. ඒක ධන කරගන්න, ඍණ කරගන්න එපා. ඒක ධන කරගත්තොත් ඒ කියන්නේ එදා ජීවත් වෙන්න සල්ලි අපිට බදු හෝ රජයේ ආදායම මගින් ලැබෙනවා. එදා ජීවත් වෙන්න කන්න ණය ගන්න ඕනේ නැහැ. මංගලයි ඇත්ත වශයෙන්ම ඉරාන් තමයි හිටියේ නියෝජ්‍ය අමාත්‍ය හැටියට. ඒ කට්ටිය තමයි 2018-18 කාලේ පළවෙනි පාට ප්‍රාථමික ගිණුමේ ධනාත්මක ඒ කියන්නේ අතිරික්තයක් ගත්ත එක මේ අවුරුද්දෙත් ඇවිල්ලා තියෙනවා. හරි එතකොට මේ ක්‍රමක්‍රමයෙන්
මිනිත්තු දෙකකින්
මට තව විනාඩි දෙක තුනක් හතරක් දෙයි. හොඳයි එතකොට ක්‍රමක්‍රමයෙන් ජාත්‍යන්තර ණය ලබා ගැනීම
අඩු කරගන්න තමයි මේ මේ වැඩපිළිවෙල තිබුණේ. ඒක අපි කියනවා එහෙම වුණාම රෝල් ඕවර් රිස්ක් එක අඩු වෙනවා. රෝල් ඕවර් රිස්ක් කියන්නේ අපිට බැඳුම් කරයක් ගෙවන්න තියෙන උදාහරණයක් හැටියට ගරු චමල් රාජපක්ෂ අපේ හිටපු කතානායකතුමා 2022 අප්‍රේල් මාසේ 12 වෙනිදා වාගේ දවසක අපි කිව්වා අපිට මේ ණය ගෙවා ගන්න බෑ කියලා. එහෙම තමයි රට බංකොලොත් වුණා කියලා ජාත්‍යන්තරයට ප්‍රකාශ වුණේ. ඒක ඒ කියන්නේ මොකද්ද? අපිට අපේ සංචිතවල තිබුණ නෑ ඩොලර් බිලියනයක් ඒ ණය නැවත ගෙවන්න. බොහෝ වෙලාවට වෙන්නේ ඒ නැවත ගෙවීමට නැවත අපි ජාත්‍යන්තරයෙන් රෝල් ඕවර් කරනවා. එහෙමත් නැත්නම් ඒ ණය ගන්නවා. එතකොට 2022 ගෙවන්න තිබිච්ච ඩොලර් බිලියනය ගත්තේ ඔබතුමාගේ සහෝදරයා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා 2012 අප්‍රේල් මාසේ 12 වෙනිදා. හරි, එතකොට මේ රෝල් ඕවර් රිස්ක් එක නැති කරගන්න, රෝල් ඕවර් රිස්ක් එක අඩු කරගන්න තමයි අර මම කියපු මධ්‍යකාලීන ණය කළමනාකරණ පනත ගේන්න මංගල එදා උත්සාහ කෙරේ. මට හොඳට මතකයි ගරු ඔබතුමා, මං හිතන්නේ හිටියා එදා 2018 ඔක්තෝබර් මාසේ දවසක් මම තමයි එදා ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති රාජ්‍ය ඇමති කෙනෙක් හැටියට ඇක්ටිව් ලයබිලිටි මැනේජ්මන්ට් පනත ගෙනාවේ. ඒ කියන්නේ මේ මේ වගකීම් කළමනාකරණ පනත. ඒක උදේ ගෙනාවා. ඒක උදේ ගෙනල්ලා ඒක ගේන්න කලින් නොයෙකුත් ප්‍රශ්න ඇතුණා සිරිසේන ජනාධිපතිතුමාත් එක්ක. මේක ගේන්න දෙන්න බෑ කියලා දැන් අත කතා කරන පුද්ගලයෝ ඒකට හරස් කැපුවා. ඊට පස්සේ මට මතකයි උදේ 6:00 ජනාධිපති සිරිසේන හම්බ වෙන්න ගියා. කවුද? ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්මයාත් එක්ක ගිහිල්ලා දයාසිරි ජයසේකර ඇමතිවරයා, මං හිතන්නේ එතකොට ස්පෝර්ට්ස් මිනිස්ටර්ද කොහෙද, ඔහුගේ රේස් කෝස් කාර්යාලයේ ගිහිල්ලා තමයි මේක සාකච්ඡා කරේ. පස්සේ නිමල් සිරිපාල ඇමතිතුමාලා එකතු වෙලා කොහොම හරි වැඳලා කරලා මේක අපිට ඉදිරිපත් කරන්න ඉඩ ඉල්ල ගත්තා. කිසි කෙනෙක්ට මේ ප්‍රශ්නේ දැක්කේ නැද්ද, තේරුම් නැද්ද මන් දන්නේ නැහැ. හැබැයි එදා අපි දැක්කා මේ ප්‍රශ්නේ. ඊට පස්සේ මෙතන ඇවිල්ලා මේක සම්මත කරගත්ත 4:00 විතර වෙන්න ඇති. 4:00 විතර සම්මත කරගෙන මගේ දුවගේ කොන්සර්ට් එකක් තිබ්බා, මේ 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 කාන්තා විද්‍යාලයේ මේ සින්දු කියන කොන්සර්ට් එකක්. මම ගියා ඒකට. 6:00 විතර මට ආව කෝල් එකක්. කෝල් එකක් ඇවිල්ලා කිව්වා අන්න ඕගොල්ලන්ගේ ආණ්ඩුව ගෙදර ඇරියා කියලා. මං ගෝ ගෙදර ඇරියා? මොකද්ද ගෙදර ඇරියා කියන්නේ? එදා තමයි දින 52 කුමන්ත්‍රණය පටන් ගත්තේ. දින 52 කුමන්ත්‍රණය පටන් ගත්ත ගමන් මොකද කරේ? කෙලින්ම මධ්‍යකාලීන ණය කළමනාකරණ පනත ඉරලා කුණුවක්කයට දැම්මා. ඒකයි උනේ. එතකොට කිව්වා නෑ මේක අවශ්‍ය නෑ, මේක ක්‍රියාත්මක කරන්න ඕනේ. අපිට තියෙනවා දේශීය වැඩපිළිවෙලා, හෝම් ග්‍රෝන් සොලූෂන් කියලා මා ලොකු කයිවාරු ගැහුවා කබ්‍රාල්ලා සහ එතන හිටපු සෙට් එක. ඊට පස්සේ මේක සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට උපදෙස් දීපු කට්ටිය සම්පූර්ණයෙන්ම එතුමාව සමාවෙන්න, ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයාව සම්පූර්ණයෙන්ම නොමග ඇරියා. ඊට පස්සේ කණ්ඩායමක් එකතු වුණා. කණ්ඩායමක් එකතු වෙලා මොකද්ද කුමන්ත්‍රණයක් කළා දෙන්නම් වැඩේ මේ කට්ටියට කියලා. කොහොම නමුත් ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් නැවතත් රනිල් වික්‍රමසිංහ අගමැති වුණා. හැබැයි මේ කුමන්ත්‍රණය දියත් කරලා ඊට පස්සේ 2019 ආණ්ඩුව වෙනස් කරා. එතකොට මට මේ කියන්න ඕන කරේ මේ ඓතිහාසික කටයුත්ත අද නැවතත් මේක ගේනවා. මේ නීතිය මේ ආකාරයට පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් ඇක්ට් කියලා එකක් තිබුණේ නැති වුණාට මීඩියම් ටර්ම් ඩෙට් මැනේජ්මන්ට් ස්ට්‍රැටජි එකක් මංගල ගෙනාවා. මේකෙන් කරන්න හදන දේ එතුමා කරා. අපි මේක දැක්කා. හරි, ඒ නිසා මං කියන්න හදන්නේ අපි මේ රට පාලනය කරන්න යනවා නම් මේ රටේ තියෙන ගැටලු තේරුම් ගන්න ඕනේ. IMF එකට බැනලා ඒ හාදයා මේ හාදයා කියලා එහෙම කරන්න බෑ. දැන් මෙතුමන්ලා දැන් කියනවා ණය ප්‍රතිහුගත කරගෙන යනවා. දැන් ජාත්‍යන්තර ණය ප්‍රතිහුගත කරගන්න එක කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ද්විපාර්ශ්වික, ඒක අස්සම් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. අස්සම් කරනවා නම් දෙයියන්ගේ නාමයට හොඳයි, රට වෙනුවෙන් හොඳයි. අස්සම් කරන්න හෙට අස්සම් කරනවා නම් අපි සහයෝගය දෙනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමයි අපි හැම වෙලාවම හම්බෙන හැම අවස්ථාවෙම කියන්නේ සහයෝගය දෙන්න. චීන හම්බෙනකොට අපි කියනවා, ජපානේ හම්බෙනකොට අපි කියනවා, ප්‍රංශ කණ්ඩායම හම්බෙනකොට අපි කියනවා. ඉතින් ඒ නිසා අපි කොහක නැ මේක කරගන්න. හැබැයි ඊළඟ එක තමයි ගැටලුව. ඒ කියන්නේ ජාත්‍යන්තර පුද්ගලික නාහිමියන් සමග මොවුන් අස්සම් කරන්න යන ප්‍රශ්නේ එකඟතාවය ගැන ලොකු ගැටලුවක් තියෙනවා. එතන ඔවුන් ඉදිරිපත් කරලා තියෙනවා අප්‍රේල් මාසේ යෝජනාවක්. ඒ යෝජනාවට එකඟ වෙන්න එපා. ඒ යෝජනාවට එකඟ වුණොත් එහෙම අපිට බොහෝ වෙලට ප්‍රතිශතයක් තියෙනවා, 70%කට වඩා ප්‍රතිශතයක් තියෙනවා 2028 ඇත්ත වශයෙන් හෙයා කට් එක එනකොට මේ හෙයා කට් එක 128 ඉඳලා 177ට අඩු වෙන්න 170%කට වඩා ප්‍රතිශතයක් තියෙනවා කියලා මම අද කිව්වා කියලා කරුණාකරලා ඔය හැන්ඩ්ෂාට් එකේ ලියලා තියාගන්න. පස්සේ කියන්න එපා හර්ෂ ඩිසිල්වලා මේවා කබීර් හෂීම්ලා මේවා කිව්වේ නැහැ කියලා. කබීර් හෂීම්ලා හර්ෂ ඩිසිල්වලා එරන් වික්‍රමරත්න අද කියනවා ඕක අස්සම් කරන්න එපා. හැබැයි පොඩ්ඩක් ඉන්න, මං ඩිස්ටර්බ් කරේ නෑනේ, ප්ලීස් ෆිනිෂ් ස්පීක් අප්. ඊට පස්සේ හැබැයි ඒකත් එක්ක තව පැත්තක් තියෙනවා. සමහර විපක්ෂයේ කට්ටිය මේ කියන්නේ රජය විසින් තව යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ඩුවල් වන් ටයිම් ටෙස්ට් කියලා එකක්. ඒ ඩුවල් වන් ටයිම් ටෙස්ට් එකට එකඟ වුණොත් අර 70%කට තියෙන අවදානම දුරු වෙනවා. එහෙම වුණොත් අපිට අත වශයෙන්ම 128ක හෙයා කට් එකක් තියාගන්න බොහෝ දුරට පුළුවන් වෙනවා. ඒ නිසා හැබැයි ඒක ගැටලු කිහිපයක් තියෙනවා. මොකද මේකේ කන්ඩිෂන් 72ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔප්ෂන්ස් 72ක් තියෙනවා. ඒකට කියන්නේ එක පැත්තකින් MLB, එහෙම නැත්නම් මැක්‍රෝ ලින්ක් බොන්ඩ්, එහෙමත් නැත්නම් රටේ ආර්ථිකය කොච්චර දුරට ශක්තිමත් වෙනවද, විශාල වෙනවද, එක්සත් ජාතික ජනපද ඩොලර් වලින් මැන්නහම කියන එක. ඒකට තව එකතු කරලා තියෙනවා රටේ මූර්ත ආර්ථික වර්ධන වේගය. ඉතින් මේ වගේ කොම්බිනේෂන් 72ක් එක තමයි මේ ඔප්ෂන් එක ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳ පොලේ ඒ වගේ ඔප්ෂන් 72ක් එක එකකට එකඟ වෙන්න පුද්ගලයෝ සූදානම් නැහැ. මොකද අපි කියනවා ඉන්ඩෙක්ස් එලිජිබල් වෙන්න ඕනේ ගන්න බොන්ඩ් එකක්. ඒක ඉන්ඩෙක්ස් එලිජිබල් නැත්නම් ඒකවල සූදානම් නැහැ ඒකට එකඟ වෙන්න. ඉතින් මෙතන පරස්පරයක් තියෙනවා. ඉතින් මේ පරස්පරයේ විසඳගන්න.
ඔව් ගරු සයන් සේමසිගමත්තා.
මම හර්ෂ මන්තිතුමාගේ කාරණාව ප්‍රතික්ෂේප කරනවා. මොකද මෙතුමා නිරන්තරයෙන් කියන්න හදන කාරණාව තමයි මේ එක කාණ්ඩයකින් 30%ක හැයා කට් එකක් ඉල්ලනවා, අනික් කාණ්ඩයට 7%ක හැයා කට් එකක් ලබා දෙන්න රජ එකක වෙලා තියෙනවා. මේක එකඟතාවයක් තිබ්බනම් සෙකන්ඩ් රවුන්ඩ් ඔෆ් ටොක්ස් වලට යන්න ඕනේ නෑනේ. පළවෙනි සාකච්ඡාවටේම හර්ෂ මන්තිතුමා අපි ඒක අවසන් කරනවා එකඟ වෙලා. එකඟතාවයක් ආවේ නැති හින්දානේ ඔබතුමාලා ඒකත් ඇවිල්ලා ඔබතුමා ඒක අදූර ඇවිල්ලා කියන්නේ එකඟතාවයක් දෙන්න බෑ කියලා රජයට. ගරු නියෝජක කතානායකතුමනි, මේ සාකච්ඡා කියන එක එකතැනකින් අවසන් වෙන්නේ නෑ. එතකොට අපි රජයේ පැත්තෙන් යෝජනාවලියක් තිබ්බ, බැඳුම්කර හිමියන්ගේ පැත්තෙන් යෝජනාවලියක් තිබ්බ. ඒ දෙක අතරේ එකඟතාවයකට එන දෙපාර්ශවයට බැරි වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ඒ සම්බන්ධයෙන් ඇසස්මන්ට්ස් කරගෙන ඉන්නවා. එතකොට එකඟතාවයක් නැති කාරණයක් එකඟතාවයක් ආවා කියලා ප්‍රකාශ කිරීම වැරදි. ඒ පිළිබඳව අඩංගු අන්තර්ගතය පිළිබඳව කතා කරාට කමන්නේ. නමුත් එකඟතාවයක් වෙලා නැහැ. අපි ඊළඟ පියවර තමයි අපි මේ හැම ක්‍රෙඩිට කෙනෙකුටම සමානාත්මතාවයෙන් සලකනවා කියලා අපි කියලා තියෙනවා. ඒකත් එක්ක අපි ඉදිරි කටයුතු සාකච්ඡාවට ආරම්භ කරනවා.
කරු හර්ෂ දෙලමත මුතුමා මිනිත්තුකින් ඉතර අවසන් කරා.
හරි. අත වශයෙන්ම මම මෙතුමා මං කියපු දේ අහන් ඉඳලා නැහැ. මොකද මම කිව්වේ එකඟ වෙන්න එපා කියලා. එකඟ වෙලා නැත්තම් එකඟ වෙන්න එපා කියලා කියන්නේ නැහනේ. එකඟ වෙලා නම් එකඟ වෙන්න එපා කියන්නේ මොකටද? ඒක තමයි මම කිව්වේ. මේ අනේ මේ චමල් රාජපක්ෂ මහත්මයා හොඳට අහගෙන හිටියා. මම කිව්වේ එකඟ වෙන්න එපා කියලා. එකඟ වුණා කියලා කිව්වේ නැහැ. එකඟ වෙලා නැත්. ඒක තමයි කියන්නේ. Let me say it in English. No, I am telling you in English that all what I am saying is don't agree. I am saying you haven't agreed. නෑ, මෙතන යෝජනා දෙකක් තියෙනවා. එකක් අප්‍රේල් යෝජනාව ඒ පැත්තෙන්, එකක් ආණ්ඩුවේ යෝජනාව මම කියන්නේ ආණ්ඩුවේ යෝජනාව හොඳයි ඒකත් එක්ක ඉස්සරහට යන්න අරක දෙකඟ වෙන්න එපා ඉතින් ඒ නිසා ඡන්දේ බලාගෙනම ඕනම දෙයකට එකඟ වෙන්න එපා කියලායි කියන්නේ හරි දැන් මෙහෙම තමයි IMF එකට යන්න කිව්වම මාත්ක පැටළුනේ ඒ කාලේ
අවසන් කරනවා
හරි ඒ කාලේ ඔහොම තමයි පැටළුනේ කිව්වා යන්න නෑ ඕන්නෑ අන්න ගියා හරි නෑ
හරි අවසන් කරන්න
කවන්න ගැටලුවන්න මට කියන්න ඕන උනේ අපිට මේ ප්‍රශ්නේ තේරෙනවා අපි මේ ප්‍රශ්නේ එදත් දැක්කා අපි මේ ප්‍රශ්නේ අද දකිනවා අපි මේ ප්‍රශ්නෙට විසඳුම ඇත්ත වශයෙන්ම යථාර්ථවාදීව කුහක වෙන්නේ නැතුව ජනතාවගේ පැත්තනොත් හිතලා තමයි අපේ යෝජනාවලිය ඉදිරිපත් කර දෙන්නේ මම නවත්වනවා යෝජනාව ඉදිරිපත් කර දෙන්නේ ඒ නිසා මේ රටේ මිනිස්සුන්ට තියෙනව අවස්ථාවක් ඒ අවස්ථාව මොකද්ද බනලා බලන්න කවුද යථාර්ථවාදී වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නේ ඉතින් ඒ නිසා ගරු මට වෙලාව කාලය ලබා දුන්නට ස්තුතියි තව මාස කීයද මේ ආණ්ඩුවට තියෙන්නේ හරි මේ ආණ්ඩුව තව මාස කීපයයි ඊට පස්සේ අපේ ආණ්ඩුව එනවා ඒක කාටවත් නවත්තන්න බෑ හරි ඒ අපේ ආණ්ඩුවේ අපි මේ ප්‍රශ්නේ විසඳන්න වැඩපිළිවෙලක් හදලා ඒක දැන් හැමෝගෙම විවේචනයට ලක් වෙලා හොඳයි. මොකද විවේචනයට ලක් වෙන්න හරි අපේ වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපිට නේ කටට එන දේවල් තැන් තැන් වල අපි කියන්නේ නැහැ. අපි කතා කරන්නේ අපේ නායකවරයා සමග එකතු වෙච්ච සමගි ජන බලවේගයේ ආර්ථික වැඩපිළිවෙල. ඒකෙන් තමයි අපි මේ රට ගොඩ ගන්න කියමින් මගේ වචන ස්වල්ප වශයෙන් බොහොමත්ම
ඉස්සෙල්ලා ගරු නලින් බණ්ඩාර ජයමහත්තයා.
විශේෂයෙන්ම නියෝජ කතානායකතුමනි ඔබතුමාලා මේ ආර්ථික විවාදය ගැන කතා කරනකොට අපි ඊයේ හොඳ ලස්සන විවාදයක් දැක්කා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ පිටපතකට රනිල් වික්‍රමසිංහ මහත්මයා සභාපතිවරයාට ITN එකට පත් කරපු සුදර්ශන ගුණවර්ධනගේ අධ්‍යක්ෂණය යටතේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිෂ්පාදනයක් විදියට ප්‍රධාන නළුවා විදියට අනුර කුමාර දිසානායකත් ප්‍රධාන සහය නළුවා විදියට අර යකඩ සුදා විදියට බොහොම ප්‍රසිද්ධ සුධර්මන්ද ගුණවර්ධන නැහැ වැරදුනා ගුධර්මන් රදලියගොඩ කියලා කෙනෙක් විසින් ඒ ලස්සන නාට්‍ය ඉදිරිපත් කරා. අපි දැක්කා ඒගොල්ලෝ ජනාධිපති ලේකම් කාර්යාලයේද කොහෙද කලින් ටිකක් පුහුණු වෙලා එහෙම ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මේ විවාදය ගැන මුලින්ම මම තමයි අභියෝග කරේ. මේ ඉන්න අර්ෂ සිල්වා, කබේ රෂීම්, එරාන් වික්‍රමරත්න කියන අපේ ආර්ථික කමිටුවේ 3 දෙනාත් එක්ක. හැබැයි මේ විවාදයෙන් පලා ගිහිල්ලා ජනාධිපතිව අපේක්ෂකව දෙන්න අතර විවාද කරමුයි කියනකොට අපි කව විවාද දෙකම කරමුයි කියලා. මෙන්න මේකට හොඳ කතාන්දරයක් තියෙනවා ගරු. මේකට හොඳ උදාහරණයක් විදියට ඉදිරිපත් කරන්න පුළුවන්. දවසක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි සිංහ රජෙක් ගොදුරක් ගිලදමා හොඳට බඩපිරලා ඉන්න වෙලාවක සිංහයාට වඩා උස මහත තියෙන හොඳ දළ දෙකක් තියෙන තඩි ඌරුනාම්බෙක් මූණ හම් වෙනවා. සිංහයාට මේ අවස්ථාවේ බඩපිරලා තියෙන නිසා වැඩිය ගණන් ගන්න නැතුව වෙන වෙලාවක උඹ අල්ල ගන්නම් කියලා සිංහයා ගණන් ගන්න නැතුව ගියා. හැබැයි මේ වෙලාවේ මේ ඌරුනාම්බා හිතුවා සිංහයා තමන්ට බය වුණා කියලා බොහොම උජාරුවෙන් හිතුවා. ඒ නිසා සිංහයාට අභියෝග කරන්න මේ ඌරුනාම්බ කටයුතු කරා. මේ සිංහයාට අභියෝග කරා. මේ සිංහයා මේ අභියෝග පිළිගත්තා. සිංහයා අභියෝගය පිළි අරගෙන අහවල් දවසේ අහවල් වෙලාවට අහවල් ගල් පොත්තට එන්නම් කියලා මේ අභියෝගය ඌරුනම්බට බාර දුන්නා. ඒ අදාළ දිනේ 6 වෙනි දිනේට කිට්ටු වෙනකොට මේ ඌරුනම්බට තේරුණා වැඩේ වැරදුනා. දැන් මොකද කරන්නේ? විශාල සත්තු අලි වගේ සත්තුන්ට පවා ෂොට් එක දුන්නු මේ සිංහයා මේ ඌරුනම්බව මරයි කියලා හිතුණා. ඌරුනම්බ වෙවුලන්න ගත්තා. මේ ඌරුනම්බා ඌරු 100 වෙත ගිහිල්ලා වෙන්න යන දේ ගැන පොඩ්ඩක් උපදෙස් පැතුවා. මම දන්නේ ඌරු සීයා ජනාධිපති ලේකම් කාර්යාලයේද ඉන්නේ කියලා. එතුමාට රතුවල පැටියා කියලාත් කියනවනේ. ඉතින් මේ ඌරු නම්බට සීයා උපදෙසක් දුන්නා. ඌරු නම්බා ඒ වෙලාවට සටනට ආවා. කොහොමද සටනට ආවේ? නිකන් නෙමෙයි. ඌරාගේ ඇඟ හැමතැනම අසූචි තවරගෙන ආවේ. ඔළුවේ ඉඳන් ඇඟ පුරාම අසූචි තවර ගත්තා. ඊට පස්සේ මේ විවාදේ ළඟට එනකොට ගඳාව සිංහ රජාට මේ ගඳත් එක්ක සිංහ රජා ඌරාගේ ගඳ ඉවරසන්න බැරුව ඌරට දිනුම දීලා පැත්තකට යන්න ගියා. මම වෙන මොඹත් එක ගනුදෙනුව කරන්නම් කියලා. ඊයේ උනේ අන්න ඒ වගේ වැඩක් තමයි. සුධර්මන් රදලියගොඩ කියන්නේ කවුද කියලා අපි හොඳට දන්නවා. යකඩ මංගොල්ලයක් සම්බන්ධව, යකඩ වංචාවක් සම්බන්ධව ඇරස් කරපු කෙනෙක්. ඒ වගේම තමන්ගේ නාලිකාවේ ප්‍රවෘත්ති කියන නිවේදිකාවකට ලිංගිකව තවර කරන්න ගිහිල්ලා මාට්ටුච්ච කෙනෙක්. එහෙම කෙනෙක් එක්ක තමයි එකතු වෙලා ඊයේ ඔය විවාදේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ පිටපතකට අනුව ක්‍රියාත්මක කරන්න කටයුතු කෙරුවේ. ඔයිට කලින් විජය පෞත්තරෙත් ඔය වැඩේ කරන්න ඇදුවා. ඊට පස්සේ ITN එක මේක බාරගත්තා. 24 වෙනිදා තමයි අපිට ලියුමක් ලැබුවේ ITN එකෙන් මෙන්න මෙහෙම විවාදයක් තියෙනවා කියලා. ඒ නිසා ඌරු නාම්බෙක් එක්ක විවාද කරන්න අපි මඩ වගුරුකට ඊයේ ගියේ නැහැ. හැබැයි මේ රටේ ස්වාධීන ආයතනයක්, ස්වාධීන කණ්ඩායමක්, අර ITN එකේ ස්වාධීන කියලා තියෙන ස්වාධීන ආයතන නෙමෙයි. මැදි හත් වෙන ඕනෑම විවාදයකට අපේ ආර්ථික කමිටුවත් අපේ නායකතුමත් එනවා. ඒ නිසා පැහැදිලිවම ඊයේ ITN එක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පිටපතට තමයි කටයුතු කරුවේ. ඒ පිටපතට ජනාධිපති ලේකම් කාර්යාලයනොත් විශාල සහයෝගයක්, ශක්තියක් ලබා දුන්නා කියන එක අපි දන්නවා. ඒ නිසා වරෙන් තියෙන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අනියම් මැටුප් ගන්න ටෙලිකොම් එකේ යකඩ හොරකම් කරනවායි කියලා ලිපිලේඛන සකස් කරගත්තු සුධර්මන් රදලියගොඩයි අනුර කුමාරයි එකට මැච්චුණාට සුධර්මන් රදලියගොඩයි අනුර කුමාරයි ඉන්න තැන ඉඳගන්න සජිත් ප්‍රේමදාස සූදානම් නැහැ, සමග ජනරජලයේ සූදානම්
නැහැ.
අවසන් කරනවා. එයාලා ITN එක ඔය කියන ස්වාධීන ආයතනයක් නම් ඊට කලින් අපේ ආර්ථික විවාදය පිළිබඳ දින දාලා තිබුණා. ඒගොල්ලන්ට තිබුණානේ දින දිනයක් නම් කරලා අපේ ආර්ථික කණ්ඩායමට, ඒගොල්ලන්ගේ ආර්ථික කණ්ඩායමට ඇතෙන්න කියලා. හැබැයි එහෙම වුණේ නැහැ. මම විනාඩි එකක් අවසන් කරනවා නියෝජ්‍ය කතානායක තුනත් නැත්නම් කෑමෙන් පස්සෙත් මට වෙලාව තියෙනවා. විනාඩි 12ක් තිබුණා. ඒ නිසා පැහැදිලිවම ඊයේ වුණේ ඔය Facebook එකේ කොටන අයට අර බයෝ සෙට් එකම තමයි තාම කොටන්නේ. ඒ අයට චූන් වුණාට අපිට චූන් නැහැ, රටේ ජනතාවට චූන් නැහැ. අපි විවාද වලින් පලා යන්නේ නැහැ. අපේ ආර්ථික කමිටුවේ විවාදයටත්, නායකත්වයට, නායකවතර විවාදයටත් අපි ස්වාධීන තැනක, ස්වාධීන තැනක පිරිසක් එක කරන්න සූදානම්. අපිව මාව පත් කරේ නලින් ජාතිසත් එක්ක විවාදය ගැන කතා
කරන්න.
මට විනාඩියක්
දෙන්න.
මට කැමේ පස්සෙ ඔයාලා දෙනවද?
දෙනවා දෙනවා. නබෝමිසති දිවාහාර විවේකයේ සඳහා පසරු එක දක්වා සභාවේ කටයුතු අවකලිතව අත්විඳිනවා.